නිවේදනය විස්සයි විසිහතරේ ජුනි මාස පස්වන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සමකට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාපකාරව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නැමැති පනත් කෙටුප්ප සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කරන ලද තවත් පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. විස්සයි විසිහතර ජුනි 4 සහ 5 දිනවල මාගේ නිවේදන යන්දි සඳහන් පෙත්සම් 14ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථාපකාරව ආර්ථික ප්‍රවර්තන පරිවර්තන නැමැති පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් 3ක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු බඳ කාර්යක සභාවේ රැස්වීමක් 2024 ජූනි 6 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1ට කාර්යක සභා කාමර අංක 2 පැවැත්වීමේ නියමිත වෙමින් ඊට පැමිණි සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. සම්බන්ධීකරණ කාර්යක සභාවේ රැස්වීමක් 2024 ජූනි 26 බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 2:30 කාර්යක සභා කාමර අංක 3 පැවැත්වීම නියමිත වෙමින් ඊට පැමිණි සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම කරුවග්‍රාමතුමා.
ගරු කථානායකතුමනි, 2023 වර්ෂය සඳහා ජනාධිපති කාර්යාලයේ කාර්යසාධන වාර්තාව, 2023 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව සහ 2023 වර්ෂය සඳහා මන්නාරම් සහ යාපනය දිස්ත්‍රික් ලේකම් කරල වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විවෘත සහ වගකීතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2023 වර්ෂය සඳහා ව්‍යාප්ති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යසභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමග කිව යුතු 71 වගන්තිය අර්ථයේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විමසා ආයෝජන ප්‍රවාදන අමාත්‍යවරයා විසින් සාදන ලද 2024 අප්‍රේල් 22 දින අංක 23.81 කැලේරක් 24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාර්යක ස්වභාවිත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 2024 ජූනි 4 දිනැති අංක 23.87 කැලේරක් 11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනී පළ කරමින් කරන ලද ප්‍රකාශනයේ මම ඉදිරිපත් කරමි.
අධිකරණ හා බන්ධනාගාර ගතයුතු අධිකරණ හා බන්ධනාගාර
අධිකරණ 2023 වර්ෂය සඳහා ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් සඳහා ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
වෙළඳ හා වාණිජ ආරක්ෂක ආහාර සුරක්ෂිතා මාතෘකා
2023 වර්ෂය සඳහා සම්පකාර සේවක කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
කාර්යක සභා වාර්තා පිළිගැන්නේ 9 පාර්ලිමේන්තුවේ 5 සභාවාරයේ සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ පළමුවැනි වාර්තාව හිස සභාපති ගරු චමල් රාජපක්ෂ මහත්මයා.
ගරු කථානායකතුමනි, 9 පාර්ලිමේන්තුවේ 5 සභාවාරයේ සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්යක සභාවේ පළමුවැනි වාර්තාව මම ඉදිරිපත් කරමි.
අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වාර්තාව එම කාර්යක සභාවේ සභාපති රාධාකෘෂ්ණන් මෙතුමා විසින්.
Honorable Speaker, I present the report of the Sectorial Oversight Committee on Education on annual report of the University of Jayawardenepura for the year 2022. 44th annual report of the University Grants Commission for the year 2022. Annual reports of the National Institute of Education for the year 2019 and 2020. Annual report of the University of Peradeniya for the year 2022 and annual report of the State corporation, state printing corporation for the year 2021, which were referred to the oversight committee.
Balashakti ha pravaha nipenda anshika dikshan kara sabhai vartav garu nalak bandara kote godimet.
Garu katana katumani anshika dikshan kara sabhai vita yamukan lada vartav salaka balamin visheshema Vidibala Pasaskana Panatula, Ajakan Magin Vidibala Seshe Tula, Ekadikar, Kodnagimata, Avita Kanamin, Itawasha, Sanshodana, Idibat Kalatino, Eva Gamer, Danata, Vidibala Mandale, Evaka, Vatukul Tamatrava, own Danata Atwidina, Dimnaha, Varapasada, Penikarnu, Eakarim, Labadin Lesser, Kamuto Nirdesha Kaladira, Meakari, Sadani, Nirdesha Kipak, Ekatukaramin. Committee with the Department of Balasaktiha, Prahana, the Anshika, the Chen Karl Sabavata, Yokun Lada, Sri Lanka, Vidribala Panatkarum Pata, Samandenu, Eki Karl Savata, Mami Dripatkarim
Majan Petsam Piligan Nim, Garu Aide, Ramesh Patir Nemetuman
Garu Katanagatumani
Ochat Diratman.
Sir, may point take up and Istavaran Yoga Anka Panaha. දෙක යටතේ අපේ ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු අර ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සම්බන්ධවයි විශේෂයෙන්ම මේ ස්ථාවර නියෝග 52 යටතේ කියනවා මෙවැනි වාර්තාවක් පාර්ලිමේන්තුවට වාර්තා කරන තුරු එම කාර්යයට අදාළ පනත් කෙටුම්පත් මූ වෙන්නේ නැහැයි කියලා ගරු කතානායකතුමනි මේ වார்த்தාව දැන් මමත් බැලුවා මේ වார்த்தාව දැන් මේ මේසෙ උඩ තියෙනවා නමුත් මේ ස්ථාවර නියෝගයේ අරමුණ වෙන්නේ ඒ වார்த்தාව മന്ത്രിවරුන්ට පරිහරණය කිරීමේ ඉඩ ලබා දිය යුතුයි කියන අදහස තමයි මේ ස්ථාවර නියෝගයේ තියෙන්නේ නමුත් දැන් මේක අදම සාකච්ඡාවට ගන්න පනතක් වීම නිසා ඒ ඉඩ අහිමි වෙනවා ඉතින් ඒ නිසා මේ ස්ථාවර නියෝගයේ අභිමතාර්ථය සාධනය වෙන්නේ නැහැ ඉනිසා මේක සම්බන්ධව පාර්ලිමේන්තුවේ අවධානය යොමු කර යුතුයි කියලා මම හිතනවා. මට ප්‍රශ්නයක් නැහැ. ගරු ඇමතුමාගේ පනත සාකච්ඡා කරලා අද හෙට දවස් දෙකම තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් මේ ස්ථාවර නියෝගයේ අභිමතේ වන්නේ යම් පනතක් සම්බන්ධව ආංශික අධීක්ෂණ කාරක සභාවේ මතය මේ සභාවේ മന്ത്രിවරුන් දැනගත යුතුයි කියන අදහසයි. එය දැනගන්නවා තමයි දැන් මේ මොහොතේ. නමුත් ඒක අදම විවාදයට ගැනීම නැත්තම් වහාම විවාදයට ගැනීම හරහා මෙහි අභිමතයට හානියක් වෙනවයි කියලා මම තර්ක කරන්නේ. ගරු කතානායකතුමාගේ අවධානය පිණිස.
ඔව්.
එනි ආංශික අධීක්ෂණ කාරක සභාවට ස්ථාවර නියෝගාඩුව වගකීමක් තියෙනවා. පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් Supreme Court determination එකත් එක්ක සංසන්දනය කළා සාතිකයේ ඉදිරිපත් කරන්න. ඒක කළ යුත්තේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා. හැබැයි අද ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයාගේ තීරණය ඊයේ දවසේ විෂය භාර අමාත්‍යවරයා විසින් මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා. ඒතර මේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ විධායකයට අවශ්‍ය විදියට කියන එක පැහැදිලි වෙලා තියෙනවා. ඒ නිසා අපිට දිගින් දිගටම අපි කිව්වේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපිව තල්ලු කරන්න හදන්න එපා විධායකයේ නියෝග ක්‍රියාත්මක කරන්න. කරුණාකරලා අපට මේ සඳහා සුදුසු අවස්ථාවක් දෙන්න කියන ඉල්ලීම තමයි කිව්වේ. මම දන්නා හෙට දිනයක් ලබා දීලා තියෙනවද විවාද කරන්න? ඉතින් හෙට දිනයක් ලබා දීලත් නැහැ. අද ගරු කතානායකතුමනි අද ලබා දීලා තියෙනවා දැන් සුප්‍රීම උසාවිය කිව්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට මුළු පනතම පූර්ණ වශයෙන් පටහැනි කියලා. වගන්ති තියෙනවා 54ක්. ඒ 54න් 13ක් සංශෝධනය කරන්නට තීරණය කළා තියෙනවා. 54න් 13ක්. මේක සුළු. කොට තකන්න බෑ. මොකද මේ අපේ හැම කෙනාගේම ඔබතුමාත් ඇතුළුව ජීවිතවලට රටේ ආර්ථිකයට හැම දෙයකටම බලපාන දෙයක් තමයි විදුලි බලය. ඉතින් ඒ වගේ අනිත් එක මේ පනත ක්‍රියාත්මක වෙන්නේ අද හෙට නෙමෙයි. අපි මේ මාස දෙකයි මේ ආණ්ඩුව තියෙන දෙකයි තුනයි. අනාගතයේදී ආණ්ඩු බලය ගන්න ලැබෙන කණ්ඩායමට තමයි මේකේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ පිළිබඳව විධිමත්ව හොයලා බලලා අවධානය යොමු කළා. දැන්
ඇමතිවරයා කිව්වා අවුරුදු දෙකක් කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකක් තිබ්බා කියලා. අවුරුදු දෙකක් කන්සල්ටේෂන් ප්‍රොසෙස් එකක් තිබුණයි කියලා පනතක් ඉදිරිපත් කරාම ආණ්ඩු ක්‍රම මේ සුප්‍රීම උසාවිය කියනවා මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 එක වගන්තියට සම්පූර්ණයෙන් පටහැනි කියලා. ඉතින් ඒ වගේ තත්වයක් උද්ගත කරලා තියෙනකොට කරුණාකරලා කරු කතානායකතුමනි ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපිට මේ පිළිබඳව සාකච්ඡා කරලා රටට වැදගත් වෙනස්කම් සහිත පනතක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියන ගෞරවණීය ඉල්ලීම කරනවා. ඔබතුමාට මේ මොහොතේත් අපේ චරිත හේරත්නතුමා කිව්ව පරිදි හැකියාව තියෙනවා තාක්ෂණිකව සහතිකයේ ඉදිරිපත් කිරීමට ප්‍රථම පනත ඉදිරිපත් කිරීම කළ නොහැකි බැවින්
ගරු කතානායකතුමනි නීත්‍යානුකූලව පනත ඉදිරිපත් කරන්න ඕන කරුණු සියල්ලම සම්පූර්ණ කරලා තියෙන්නේ. සමහරු අදි නීතිඥ කිව්වට අඳුමතරමේ අදි පඬිතකමක්වත් නැහැ. ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි මේ සුප්‍රීම් කෝට් ඩිටර්මිනේෂන් එක මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය කියවගන්න බැරි නීතිඥවරු ඉන්නෙක් ගැන කනගාටු වෙනවා ගරු කතානායකතුමනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයේ තියන්නේ මොකද්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයේ තියෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි කරුණු තියෙනවා. ඒක හැබැයි නිවැරදි කර ගැනීම සඳහා සංශෝධන ඉදිරිපත් කළා තියෙනවා. මේ පනත් කෙටුම්පත් නීති කෙටුම්පත් කරන්නේ ඇමතිවරු මන්ත්‍රීවරු නෙමෙයි ගරු කතානායකතුමනි. ඒකවත් දන්නේ නැද්ද කියන එක මම දන්නේ නැහැ. නීති කෙටුම්පත් කාර්යාලයක් තියෙනවා. නීති කෙටුම්පත් කාර්යාලයේ ඒක කෙටුම්පත් කරාට පස්සේ ඒක සහතිකයක් දෙනවා නීතිපතිවරයා. නීතිපතිවරයා සහතිකය දුන්නට පස්සේ තමයි කැබිනට් මණ්ඩලයකට අනුමැතිය දෙන්නේ. ඒ අනුමැතියෙන් පස්සේ තමයි ශ්‍රේෂ්ඨාධි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ගැසට් කළා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් වෙන්නේ. ඒ අභියෝගයට ලක් වුණාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ කියන කරුණ වලට අපි එකඟ වුණා. දැන් මෙතුමා කියනවා මේ කමිටුවේ වාර්තාවට ඉස්සලා කිව්වා කියලා. කමිටුවට සහභාගී වුණා එතුමත් දන්නවා. කමිටුවට සහභාගී වෙලා අපි එකඟ වුණා මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයන් වල තියෙන කරුණු සියල්ලටම අපි එකඟ වෙනවා කියලා. ඒ වගේම තව කරුණක් ඉදිරිපත් කරා කමිටුවෙන් මං කිව්වා ඒකටත් අපි එකඟ වෙන්නම් කියලා. අපි එකඟ වෙච්ච කරුණු විතරයි කියලා තියෙන්නේ. තව කරුණු ගණනාවක් එතුමා යෝජනා කරලා තියෙනවා. මම හිතනවා ගරු කතානායකතුමනි කවුරු හරි කියනවා නම් දැන් මේ තියෙන amendment එක කියන්න වෙලා නැහැ. amendment එක තේරුම් ගන්න බෑ කියලා. විපක්ෂයේ නියෝජනය කරන නීතිඥවරු ගණනාවක් ඉන්නවා. ඒ කට්ටියගේ එළිය නම් ගහන්නේ අධිනීතිඥ ජනාධිපති නීතිඥ ජනාධිපති උපදේශක අපි උසාවියේ අවුරුදු 20ක් කටයුතු කරලා තියෙනවා කියලා. අවුරුදු 20ක් 30ක් උසාවියේ කටයුතු කරලා අධිනීතිඥ නම් මේ පිටු 11ක් කියව ගන්න බැරි නම් ඒ අධිනීතිඥකම පැත්තකට දාන එක තමයි තියෙන්නේ. ගරු කතානායකතුමනි මේ පනත අපි નિවර්ධිව ගෙනල්ලා තියෙනවා. මේක මීට පෙර අපේ කාර්ක සභා අපේ බිස්නස් කමිටියකදී කතා කරා. බිස්නස් කමිටියකදී ඕනනම් ඉල්ලන්න තිබුණ දින 4ක 5ක විවාද. මෙතුමල්ල මීට පෙර විවාද ඉල්ලලා තියෙනවා දින 4 5. දින 1 දිනක විවාදයකට එකඟ වෙලා ඊට පස්සේ ඇවිල්ලා පාර්ලිමේන්තුව පටන් ගත්තට පස්සේ එජෙන්ඩ එක දැම්මට පස්සේ එහෙම කරන්න පුළුවන් කමක් නැහැ කරු කතානායකතුමනි. ඒ නිසා මේක අද දවසේ අපි විවාදයට ගන්නෝ නීත්‍ය අනුකූල ගැටලුවක් තියෙනවා එතුමන්ල අභියෝග කරන්න පුළුවන්.
ඔව් සේම සිංහ මැතිතුමා.
කරු කතානායකතුමනි යම් කිසි පනත් කෙටුම් පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අමතරව ඕනෑම පුරවැසියෙකුට තම ඒ පනත් කෙටුම් පත් සඳහා මැදිහත් වීමේ අවස්ථාවක් ව්‍යවස්ථානුකූලව ලබා දීලා තියෙනවා. එතකොට ජනතාව ඒක පාවිච්චි කරලා අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ තීන්දුව එහෙම නැත්නම් නියෝගය ඔබතුමාට ලැබිලා තියෙනවා. ඒ හින්දා කරු කතානායකතුමනි අපේ රටේ මම නැවතත් කියනවා ජනතාවගේ බලාපොරොත්තුව මේ තියෙන ඒකාධිකාරය බිඳ දාලා අපිට තරගකාරීව ඉදිරියේදී සැපයුම පිළිබඳව විශේෂයෙන්ම සහ ඒ පාලනයට අවශ්‍ය වැඩ කටයුතු වලට වෙනස්කම් ලබා දෙන්න. දැන් අද ගරු කතානායකතුමනි මේ දවස් කීපය තුළම කටයුතු කරේ විපක්ෂය මේ විවාදය කල් දාන්න පුළුවන්ද කියන කාරණේ බලන්න. ඒ හින්දා ගරු කතානායකතුමනි අපි රජයක් හැටියට අපිට මේ කල් දැමීමට හැකියාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. අපි අදාළ කාල රාමුවන් තුළ කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා යම් කිසි තවත් සංශෝධන අවශ්‍ය නම් ඒක ඒ යෝජනා ඉදිරිපත් කරලා මේ විවාදයේ පවත්තලා අද අපි සම්මත කර ගැනීමට සැලසුම් කරලා තියෙනවා. එහෙනම් මේක ප්‍රමාද කිරීමට හැකියාවක් නැහැ. දැනට අවුරුදු දෙකකට වඩා ප්‍රමාද වෙලා තියෙන ගරු කතානායකතුමනි.
ඔව්. දේවිඳු කුමාර් තෙන්වන්තුමා.
ගරු කතානායකතුමනි දැන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේ පනත තාක්ෂණික කරණාතුලත් පනතක්. එතකොට ඒ පනතට සංශෝධනත් බරපතල විදිහට තියෙනවා. මට තේරිච්ච ආකාරයට නම් එක සංශෝධනයකට විකල්පයක් ශ්‍රේෂ්ඨ අධිකරණෙන් යෝජනා කළවත් නැහැ. ඒක ඉවත් ඒකට කිසිම විදිහකට වෙනස් කරොත් කියලාවත් සංශෝධන ඉදිරිපත් කළත් නැහැ. දෙවෙනි කාරණේ තමයි කතා නැකතුමනේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට එක් දවසක විවාදයක් නම් තියෙන්නේ වැඩිමනොත් 25කට 30කට තමයි අදහස් දක්වන්න හම් වෙන්නේ. අඩු වශයෙන් අපිට අපේ අදහස මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ අදහස ඔබතුමන්ලට බහුතරයේ තියෙනවනම් සම්මත කරගන්න. ඒක අදම කරගන්න මොකද්ද තියෙන හදිස්සිය? මේ වෙනි තාක්ෂණික පනතක් සම්බන්ධයෙන් කරුණු දක්වන්න සාධාරණ කාලයක් ලබා දෙන්න ඔබතුමා කතානායක හිටිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න. එහෙම නැත්නම් කතානායකතුමනි අපි මන්ත්‍රීවරු හැටියට මෙතෙන්ට එන එකේ තේරුම මොකද්ද? එහෙම තේරුමක් නෑ අපිට පේන්නේ. අපි ඔබතුමාගෙන් ඉතාම බැගෑපත් ඉල්ලා සිටිනවා කරුණාකර මන්ත්‍රීවරු හැටියට අපේ අදහස් රට හමුවේ තියන්න, මේ පාර්ලිමේන්තුව හමුවේ තියන්න ඒ අවස්ථාව ලබා දෙන්න.
ඔව් මේ මහින්දානන්දතුමනි,
ගරු කතානායකතුමනි, මේ පනත පිළිබඳ පාර්ලිමේන්තුවේ අදහස් ලබා ගැනීම සඳහා විෂය භාර අමාත්‍යතුමා විසින් පුරා දවසක් පාර්ලිමේන්තුවේ වෙන් කරලා පක්ෂ විපක්ෂ අයට අදහස් ලබා ගන්න දුන්නා. ආණ්ඩු පක්ෂේ අපි ඒකට ගියා. අපිට මේකේ යම් සැකහිතන දේවල් තිබුණා. අපි ඇමතුමත් එක්ක වාද විවාද කරා. ඇවිල්ලා එතුමා ඉතාම හොඳින් මේක පැහැදිලි කරා. පැහැදිලි කරලා අපි යම් එකඟතාවයකට ආවා. හවස්වරු දෙකේ ඉඳලා විපක්ෂයට කාලය දුන්නා. විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනා කරා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. පපට ඉඳගන්නකෝ, මොලේ තලා ගන්නතු ඉඳගන්නකෝ පොඩ්ඩක්. ඔයා ඉඳගන්නකෝ, මමනේ කතා කරන්නේ. හරි, මරණාධාර සමිතියකවත් ඡන්දෙ ඉල්ල ගන්න බැරි එක්කෙනෙක් ඉඳගන්නකෝනේ. හරි, එනිසා ගරු කතානායකතුමනි, විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අවස්ථාව දුන්න අදහස් ප්‍රකාශ කරන්න. විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරා. සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු කෝ මීට වැඩිය බලතල දෙන්න ඕනේ කියලා විපක්ෂෙන් යෝජනා වුණා. ඉතින් ඒ නිසා ඊට පස්සේ පක්ෂනායක රැස්වීමේ ගරු ඇමතුමා කිව්වා වගේ එක දිනක විවාදයක් කිල්ලුවා. දින හතරක් තිබ්බනම් දෙන්න තිබ්බා. ඒ නිසා මේ වෙලාවේ නිකම් මේ මාකට් කරගන්න කතා කරන්නේ නැතුව මේක කලින් කිව්වනම් දින හතරක් ගන්න තිබ්බා කතා නැකතුමනේ. හරි, ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට විරෝධතාවය දක්වන්න තිබුණා. සියලුම දෙනා පක්ෂ වෙලා මේ වෙලාවේ වෙන දෙයක් කරන්න හරි අසාධාරණයි.
හරි, ඔව් 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 මේ කිරියල් මන්ත්‍රී,
ඒ පක්ෂනායක රැස්වීමේදී මම තව දවසක් ඉල්ලුවා ඔබතුමාට මතකේ තියෙන. නමුත් දුන්නේ නැහැ. අපිට ටූලේට් නෙමෙයි පක්ෂනායක රැස්වීමේ. මේ ටූලේට් කියනවා. ආගෙන ඉන්නේ මම පක්ෂේ. අනිත් එක මේගොල්ලන්ට අයිතියක් නැහැ. මොකද මේගොල්ලෝ රට බංකොලොත් කරපු නිසා තමයි මේවා විකුණන්නේ. ඔගොල්ලෝ බංකොලොත් කරුවානේ. සල්ලි නෑ දැන්, සතේ අතේ නෑ. දැන් ඩයිකෝඩ් ගහගෙන එනවා. රට බංකොලොත් කරලා ලැජ්ජ නැතුව රට බංකොලොත් කරලා සතේ අතේ නැතුව මේවා විකුණනවා. ගරු කතානායකතුමනි, මඟ අහන්න කැමති. ගිය මැතිවරණ වලදී කිව්වද ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය මේවා විකුණනවා කියලා? ඔගොල්ල කිව්වද? වරමක් තියෙනවද? නිකම් මේ දාලේ යන්න, මේක තවත් කඩනතෝ දාලේ යන්න.
ගරු
මන්ත්‍රීතුමා,
අපි මේ අද දවසේ වැඩ කටයුතු කරගන්න බැරි වෙන ඔය විදිහට ගියොත්ෙම. ඔව් සභානායකතුමා.
ගරු කතානායකතුමනි, දැන් අද මේ න්‍යායපත්‍රය අපි කලින් සතියේ සාකච්ඡා කළා. මේ න්‍යායපත්‍රය යොදාගෙන තියෙනවා. අද ඔබතුමා නායක රැස්වීමක් ඇඳවලා තිනවා. අද පස්වරු එකට ඉන් ඉදිරියට ඊළඟ න්‍යායපත්‍රය සාකච්ඡා කරන්න. යම් ආකාරයකින් කාලය මධිකමක් තිනුනොත් අද දිනේදී පුළුවන් තරම් කාලය දෙන්න අපිට ගැටලුවක් නැහැ. ඊළඟ කාරණේ තමයි මේ පොඩක් ඉන්නකෝ ඔබතුමා. එනේ, ඒක 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 හෙට දිනේ ගන්නවද නැද්ද කියන එක ලීඩර්ස් මේකේදී අපි තීන්දු කරන්නේ. ගරු කතානායකතුමනි, සමහර අය මේක දන්නේ නැතුව ඇති. මේ පාර්ලිමේන්තුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කළ සම්මත කළේ එක දවසේ. හා, ඉතින් ඒකනේ ප්‍රශ්නේ. ඒක අතුරු ප්‍රශ්නයක්. මම මේ පනත ගරු මන්ත්‍රීතුමා, මේක මරණාධාර සමිතියක් නෙමෙයි, මේක පාර්ලිමේන්තුවක්. ඔබතුමා හිතනවා මරණාධාර සමිතියක් කියලා මේක. සැරින් සැරේ ඕඩර් මම සභානායක, you better go through the standing orders.
If the leader of the house is on feet, you can't interrupt. That is the standing orders.
Yes.
මේ මරණාධාර සමිතිය කවුද වටින්නේ මේ මිනිස්සුන්ට කතා කරන්න. මේක පාර්ලිමේන්තුවක්.
කරුණාකරලා මන්තුමානි
ඉස්සෙල්ලා ඔක කියවලා ඉන්න. පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් අවුරුදු 4ක් වෙනවා. තාම සාමර නියෝග දන්නේ නැහැ. මහලු කොට ලෝකේ පුරා ගිහිල්ලා කයිය ගහනවා. දැන් මං අහන්නේ කරු කතා නැහැ කිතු මේ සභාවේ වැඩ කරන ක්‍රමයක් තියෙනවා. මේ සභාවේ වැඩ කරන ක්‍රමයට තමයි ස්ථාවර නියෝග තියෙන්නේ. ඒක තමයි ඒක ඒගොල්ලන්ගෙන් අහන්න. මම හිටියා නම් දාන්නේ නැහැ ඔයාව. මම කලින් සැරේ දැම්මෙත් නැහැ හිටියා නම් දාන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවට දාලා හරියන්නේ
විපක්ෂ නායකතුමා දැන් ඔබතුමා ආයි බාධා කරනවා.
ඔරු කතානායකතුමනි මේ විදුලි බිල පිළිබඳ අනපනත් අවශ්‍යෙන්ම අපේ රටේ විදුලි උත්පාදන ක්‍රමවේදයේ ඉතාමත්ම විශාල වෙනසක් සිදු කරන පනතක්. එතකොට මේ පනත බොහොම සංකීර්ණයි. මේ සංකීර්ණ පනත මේ වෙනස්කම කරනකොට අපි ඒක පිළිබඳව දැඩි අවධානය යොමු කරලා මේ පනත තුළින් ඇතිවිය හැකි සියලුම බලපෑම් පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඒවා අධීක්ෂණය කරලා යම් යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා මගහරවාගෙන අපි මේ පනත ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දුව ගන්නට ඕනේ. මම කතානායකතුමාට යෝජනා කරන්නේ විශේෂයෙන්ම මේ විදුලි ශේෂ්ත්‍රයේ මේ සිදුවෙන වෙනස මේ සිදු කරන්න හදන විපර්යාසය ක්‍රියාත්මක කිරීම වැඩිදුර අධ්‍යයනයට වැඩිදුර අධීක්ෂණයට ලක් කරමින් මම ඔබතුමාට යෝජනා කරනවා තමන්ගේ තනි බලයට හිතුමතයට මේක කරන්නේ නැතුව අපි මේක පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරලා මේ සම්මත කරගන්නවාද නැද්ද කියන තීන්දුව හෙට දවසේ පුළුල් සාකච්ඡාවකින් පසුව මේ ඉෂ්ට කිරීම වැදගත්. ඒකට හේතුව ගරු කතානායකතුමනි ඉතාමත්ම වැදගත්. මේ වෙනස කරන්නට මේ සභාවේ ප්‍රකාශ කරපු ආකාරයට ඇත්තටම වරමක් තියෙනවා. මේක ජනතාව ලබා දුන්නු වරමද? ඇත්ත වශයෙන්ම නෑ. එතකොට ජනතාව රට බංකොලොත් කරන්න වරමක් දුන්නෙත් නැහැ. හැබැයි රට බංකොලොත් කරා. මෙහෙම ජාතික දේපළ ජාතික සම්පත් හිතූ ආකාරයට ප්‍රතිව්‍යුහගතකරණය කරන්නට වරමක් දුන්නේ නැහැ. ඉතින් මේ தත්ත්වය තුළ අඩුම ගානේ මම ඔබතුමාට යෝජනා කරන්නේ රටත් බංකොලොත් වෙලා මේ තියෙන සම්පත් ටික තිකුණා කන්නට හදන යුගයක මම යෝජනා කරනවා හෙට දිනේ මේක පිළිබඳව විවාද කරලා අපි හෙට දවසේ තීන්දුවක් ගමු.
ඒක අද රැස්වීම ගන්න. ඒක
අනුමත ප්‍රතික්ෂේප කරනවා.
අද රැස්වීම ගන්න සභා නායකතුමා එකඟ වුණා නේ කතා කතා කරන්නම් කී. හරි. ඔව්. උඩක් කොඩි මන්තුමා මොකද්ද කියන්නේ?
කතා නායකතුමනි අපේ ඇමතිතුමා ටිකිරි කතාවක් කිව්වා මේ පාර්ලිමේන්තුවේ පනතක් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ව්‍යවස්ථාදායක ව්‍යවස්ථානුකූලව තත්ත්වය තීන්දු කරන්න විතරයි. අපි පාර්ලිමේන්තුවේ හැටියට තමයි ප්‍රතිපත්ති තීන්දුව කරන්නේ. දැන් උසාවිය තීන්දුව කළා තිනවා මාස 6ක් නෙමෙයි අවුරුද්දක් ඇතුළත මේ පනතේ කටයුතු ක්‍රියාත්මක කිරීම හැකියි කියලා. මොන උපදේශකද උසාවියට පුළුවන්ද මාස 6කින් කරන්න පුළුවන්ද අවුරුද්දකින් කරන්න පුළුවන්ද කියලා?
ඔතන රීති ප්‍රශ්නයක් නැහැ
නේ මන්තුමා. කතානායකතුමා මේ වගේ ටිකිරි ආතල් දෙන්න එපා කියන්න. ජනාධිපති කියනවා මෙතන ගිරව් වගේ ආවිල්ලා කියලා ටිකිරි ආතල් දෙන්න එපා මන්තුමා.
ඔබතුමා ඉඳගන්න. ඔව්. මුජිබර් රහමාන්
ආ ගරු කතානායකතුමනි දැන් විශේෂයෙන්ම දැන් අද මේ විදුලි බල මණ්ඩලයේ පනත විවාදයට ගන්න අවස්ථාවේදී දැන් මේ වැඩ බලන සාමාන්‍ය අධිකාරිතුමා අද ඉඳගෙන අද දවසේ ඉඳන් සම්පූර්ණයෙන්ම නැවත දැනුම් දෙන තුරු විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ නිවාඩු ලබා ගැනීම තහනම් කරලා තියෙනවා. මම දන්නේ නැහැ ඇමතිතුමා මෙතන වාඩි වෙලා ඉන්නවා. අපි ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි මොකද්ද මේ හේතුව මේ සියලුම සේවකයන්ගේ මේ නිවාඩු තහනම් කරන්න අද දින සිට නැවත දැනුම් දෙන තුරු.
ඒක මම තමයි අපිට දන්නේ නැහැ. ඒක පරිපාලන ප්‍රශ්නයක් නේ. මේ පනතට අදාළ නැහැ නේ ඒක. මොකද්ද කේන්ද්‍ර කුමාරතුංග මැතිතුමා
මහින්දානන්ද මන්ත්‍රීතුමා කියන්නේ දැන් එතුමා මේ විවාදයට අදාළ නැතුව එතුමා අපහාස කරනවානේ. එතුමා කියන්නේ මරණාධාර සමිතියකටත් මං සුදුසු නෑ කියලා. ඉතින් එතුමලගේ පක්ෂේ නායකයෝ තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සහ බෙසිල් රාජපක්ෂ එතනින් මාව පත් කරේ. හරි. ඉතින් එතනින් පත් කරා විතරක් නෙවෙයි සෞභාග්‍ය දැක්ම ලිවීමටත් මාව ඒ කමිටුවෙත් කොටස්කාරයෙක් කරගත්තා. දැන් සෞභාග්‍ය දැක්මට අනුකූලද මේක? සෞභාග්‍ය දැක්ම කොහෙද මේක තියෙන්නේ? මේ චමල් රාජපක්ෂ මැතිතුමත් ඉන්නවා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් ඉන්නවා. අපි අහන්නේ දැන් ජනාධිපති මහින්ද මහත්තයා ප්‍රකාශයක් දුන්නනේ. ඒකට එකඟද මේක? ඒකට එකඟද මේ පෞද්ගලික
පිළිගන්නන්න රමේෂ් පතිරණ මන්ත්‍රීතුමා, ඇමතිතුමා, මහජන පෙත්සම් පිළිගන්නන්න ඔබතුමා.
මහජන පෙත්සම් දෙක ගරු කතානායකතුමනි, ගාල්ල උළුවිටිගේ ඔපාත නුවන්නි පදිංචි ඔයේ කලන්සූරිය මහතාගෙන් ලැබුණු පෙත්සමත්, ගාල්ල උළුවිටිගේ පලිපිනෙහි පදිංචි WK රුක්ෂාන් මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්නමි.
අනුරාධ ජයරත්න මැතිතුමා
ගරු කතානායකතුමනි, කොළඹ 6 කිරලපන මහවැල පෙදසේ අංක 43 දරණ සානේ පදිංචි GH ජානක කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
අනුප පෙස්කෝල් මැතිතුමා, අනුප පෙස්කෝල් මැතිතුමා, you wait a little till he finishes it.
ගරු කතානායකතුමනි, පැලෑඳ අක්කර 20 අංක 429 ඇලිරක් 04 දරණ ස්ථානයේ පදිංචි PH චමිලා දිල්රුක්ෂි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්න මේ.
වරුණ ලියනගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගරු කතානායකතුමනි, බලංගොඩ පින්නවල හිටුවල යන ලිපියන්හි පදිංචි HLAL කුමාරි මහත්මියගෙන් ලැබුණු පෙත්සම සහ කොරුවිට මිල්ලවිටිය අශෝක පෙදසේ යන ලිපිනයන්හි පදිංචි අනුලා මහත්මියගෙන් ලැබුණු පෙත්සම් දෙක පිළිගන්නවා.
පෙත්සම් මාජන් පෙත්සම් පිළිගන්න කාර්ක සභාවට යොමු කරනු ලැබේ. ඔව්, චරිත හේරත්
ගරු කතානායකතුමනි, මම කවදාකවත් පොයින්ට් පොඩ කියලා වෙනේවා කියලා නැහැ. ඒ හින්දා එහෙම කරන්න එපා. මම මේ කියන්නේ 52 යටතේ යම් ආංශික අධීක්ෂණ කාර්ක සභාවක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කාලයේ ඉක්ුත්වන තෙක් පාර්ලිමේන්තුව විසින් ඒ පනත සම්බන්ධව කිසිදු පියවරක් ගනු නොලැබිය යුත්තේය කියලා මේකේ ලියලා තියෙන නිසා මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගමු, අපි මේ පනත ඉස්සරහට ගමු. නමුත් මේකට අනුව යම් ඉඩක් දිය යුතුයි කියලා මම තර්ක කරන්නේ. එහෙම නැතෝ ඔබතුමා මේ පෞද්ගලික ප්‍රශ්නයක් විදිහට ගන්න එපා. මේක මේ ස්ටෑන්ඩින් ඕඩර් ඇතුලේ මේක යන්න බෑ කියලා මම කියන්නේ. ඒක ඔබතුමා තීරණයක් ගන්න.
අර කතානායකතුමනි, ස්ථාවර නියෝග 52 තියෙන්නේ. එවැනි සාම පනත් කැටුම්පතක්ම පළවෙනි වර කියවීම නිම වූවහම යෝජනාවක් නොමැතිව අදාළ ආංශික කාර්යක්ෂණ සභාවට යොමු කරනු ලැබිය යුත්තේය. කාර්ක සභාව විසින් පනත් කැටුම්පතට සංශෝධන යෝජනා කරනු ලැබිය හැකිය. කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ආපසු වාර්තා කරනු තෙක් ඔබතුමා කියන කරදී අද වාර්තාව ඉදිරිපත් කළා. කොහෙද? නෑ, ඊයේ තිබිච්ච එකේ අද ඉදිරිපත් කරන තු කවද ඉදිරිපත් කරන? පෙරේද ඉදිරිපත් කරන්නද? නෑ, මට පෙන්ලා දෙන්න ඕනේ කලේ මේ ප්‍රොසීජර් එක ෆලෝ කරලා තිනවා, වාර්තාව ඉදිරිපත් කරලා තිනවා. තව ඒ ගැන තර්කයක් නෑ.
හරි, භූමි ස්තුති. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කිංග්ස් නෙල්සන් මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම අහනවා
ක්‍රීඩා හා යෞවන කටයුතු මැතිතුමා.
නායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර රාජ්‍යමතුරු ඉන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් අහන්නේ, භෞතික චිකිත්සුන් සංඛ්‍යාව 7යි. එක් චිකිත්සවරයාගේ නම හා ලිපිණය වෙනම දීලා තිනවා. මේක මම ඔබතුමාට ලබා දෙන්නම්. මෙම භෞතික චිකිත්සුන් සියලු දෙනාම සේවානිුක්ත ගිවිසුමක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී ඇති නිසාවෙන් ඔවුන්ගේ තොරතුරුවල රහස්‍යභාවය රැකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු යුතුකමක් වන බැවින් නිසි නීතිමය ක්‍රියාමාර්ගකින් තොරව එම තොරතුරු තෙවන පාර්ශ්වයක් සඳහා අනාවරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත. තුන. ඊසනන් බෞද්ධ ජනසමූහයේ රාජකාරී ස්වභාවය ශ්‍රී ලංකා සම්බන්ධ සීලම ජාති කණ්ඩායමේ ක්‍රීඩකින්ගේ ආබාධ කළමනාකරණය අධීක්ෂණය කිරීම. ආබාධ කළමනාකරණය සම්බන්ධයෙන් අවශ්‍ය සීලම වෛද්‍ය සහ අනෙකුත් අදාළ යොමු කිරීම සම්බන්ධීකරණය කිරීම. ක්‍රිකට් කණ්ඩායම් සමග තරග සංචාරය සඳහා සහභාගී වීම. වෛද්‍යවරුන් පුහුණුකරු සහ ඉහළ කාර්ය සාධන පුහුණුව සහ පුනරුත්ථාපනය ඒකකයේ කළමනාකරු සමග ආබාධ අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම. රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර කිරීම සහ සැලසුම් කිරීම. ආබාධ අවම කිරීම, මාංශපේශී පරීක්ෂා කිරීම ඇතුළුව ආබාධ අවම කිරීමේ කළමනාකරණ උපාය මාර්ග, ආබාධ ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රෝටෝකෝල සහ ක්‍රීඩකයාගේ ක්‍රීඩකයාට පුද්ගලීකරණය කරන ලද ව්‍යායාම සහ පුනරුත්ථාපන විසරණ ක්‍රියාත්මක කිරීම. සියලුම කළමනාකාරීත්ව තීරීම්කරුවන්, පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සමග නීතිපතා සන්නිවේදනය. බෞද්ධ චිකිත්සක සටහන් හෝ වාර්තා තබා ගැනීම උසස් ප්‍රමිතින් පවත්වා ගැනීම. බෞද්ධ චිකිත්සාව සහ වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය පරිදි අදාළ නිෂ්පාදන ඇනවුම් නඩත්තු කිරීම. අනෙකුත් සහායක කාර්ය මණ්ඩලයේ පුහුණුකරුවන්, ක්‍රීඩකයින් සහ පරිපාලකයන් සමග නිරන්තර සමතාව පනත්වා ගැනීමෙන් අවශ්‍ය සේවය ලබා දීම. හතර උන්ට ගෙවලම වැටුප්පා දීම නම් කවරේද? ඒ ඒ සීලම තොරතුරු මම ඔබතුමාට කින්ස් නෙල්සන් මන්දිතු මේ ලිපිගොනුව මම ඔබතුමාට එවන්නම්. ඒක දීර්ඝ විස්තරයක් තිනවා. ඒ සියල්ල හතර තින්නේ දීමන පහ කණ්ඩායමේ වර්තමාන පසුබෑ මගරන් සහ ගනුලබන ක්‍රියාමාර්ග කවරේද? ඒක මේකේ පිළිතුරක් නැහැ. එපමණයි මේ පිළිතුරේ සඳහන් කරන්නේ. මම ලිපිගොනුව එවන්නම් වැටුප් දීමනා සහ අනිත් තොරතුරු ලබා ගන්න.
හරි.
ගරු කථානායකතුමා, මට මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න පුළුවන්ද?
දන්නේ නැහැ. ඇමරිකාවේ බාබඩෝස්වලයි.
ඒක තමයි ගරු කථානායකතුමා, ඒක තමයි මම අහුවේ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න පුළුවන්ද කියලා අපේ සභානායකතුමා ඒකට උත්තර දෙන්න.
අන්න
ගරු කථානායකතුමනේ, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ හිඟුරක්ගොඩ ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ 2017 වසරේ තමයි ඒක ආරම්භ කරේ. දැන් වසර 7ක් වෙනවා තාමත් හිඟුරක්ගොඩ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ ඒක ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තමයි හදන්න විශාල මුදලක් වැය කරා. ඉතින් දැන් දැනට අවුරුදු 7ක් වෙනවා ගරු කථානායකතුමනේ මේක හදලා නිම කරන්න විදියක් නැතිවලා තිනවා. ඉතින් ප්‍රදේශයේ ඉන්න දරුවන්ට, ක්‍රිකට් සෙල්ලම් කරන දරුවන්ට විශාල වශයෙන් ක්‍රිකට් පුහුණු කරන මධ්‍යස්ථානයක් නැහැ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ඉක්මනින්ම නිම කරලා ජාතික මට්ටමේට සුදුසුකම් තියෙන දරුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න, උතුරු මැද ඉන්න, මේ උතුරු මැද ඉන්න දරුවන්ට මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉතාමත් වැදගත් ගරු ඇමතුමා. ඉතින් කවදද මේක අවසන් කරන්න කියන එක තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ඒක ක්‍රීඩා මන්ත්‍රීතුමාගෙන් පිළිතුරු ලබාගෙන ලබා දෙන්න.
හරි.
අර කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ ඉතින් අහනගේ තේරුමක් නැහැ. ඉතින් ඒක ඔබතුමාගෙන් අහලා තේරුමක් නැහැ. ඉතින් බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි.
මරික්කාර් මෙත්තුවා.
විපක්ෂ නායකතුමා,
ගරු කථානායකතුමනි, ඊයේ දවසේ මම වැදගත් කාරණාවක් මතු කරා ගරු සභානායකතුමාට. මොකද අපේ T20 වර්ල්ඩ් කප් එකට ගිය අපේ ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ICC රෙගියුලේෂන්ස් උල්ලංඝනය කරමින් ඒ අයගේ හොටෙල් එක ඇත්තටම විනාඩි 45ක දුර තියෙන ඕනේ ග්‍රවුන්ඩ් එකත් එක්ක පැය එකහමාරක දුරකින් තියලා තියෙනවා. ඒ වගේම මේ අපේ කණ්ඩායම පමණයි වෙන වෙනම වෙනියුස් හතරක මේ මැචස් ගහන්නට දාලා තියෙනවා. ඒ වගේම ෆ්ලයිට් ඩිලේස්, එහෙම නැත්නම් ඒගොල්ලන්ට ප්ලේන් එක කැච් කරන්න ඒ ෆ්ලයිට් එක ගන්න බැරි වීම තුළ ඒ අයට ප්‍රැක්ටිස් මැචස් උත් අහිමි වෙලා තිබෙනවා. ඉතින් මම ඉල්ලීමක් කරා ඔබතුමාගෙන් ඊයේ දවසේ මේක පිළිබඳව මොකද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගන්න පියවර, ඒ වගේම දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මනා සම්බන්ධතාවයක් තියෙනවා කියන ICC එකත් එක්ක. ඇයි ICC එක මේ වගේ අසාධාරණයක් අපේ රටේ ක්‍රිකට් කණ්ඩායමට කරන්නේ? ඒ අය මට පේන විදිහට හිතාමතාම තෙහෙට්ටුව වැඩි කරන වැඩපිළිවෙලකට මොනෑම ක්‍රමකින් ගිහිල්ලා තියෙනවා. ඉතින් මම අහන්න කැමති මේ රටේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ ලොජිස්ටික්ස් පිළිබඳව මේ වර්ල්ඩ් කප් එකේ මේ ෂෙඩියුල් එක පිළිබඳව ඒ හොටෙල්ස් හොටෙල් අකමඩේෂන් ප්‍රැක්ටිස් මැචස් ෆ්ලයිට් අරේන්ජ්මන්ට්ස් මේව ගැන මේ උනන්දුවක් දැක්කලා නැද්ද? මොනවද මේකල කරලා තින්නේ? මේකල පොල් ගාලා තියෙන්නේ. මට උත්තරයක් ඕනේ ඒකට. මං ඊයේ ඇහුවා ඔබතුමාගෙන්.
දෙන්න මම යොමු කළා උත්තරේ ලැබිලා නැහැ. හෙට දිනේ ලැබුණාම මම උත්තරේ ලබා දෙන්න.
හරි. KPS 3 වෙනි ප්‍රශ්නේ KPS කුමාරසිරි මැතිතුමා. ඇබ්සන්ට්. ජගත් ප්‍රියංකර මැතිතුමා.
මං අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි. ආ එක 2010 සිට මේ දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ අලිමිනිස් ගැටුම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව හා වනාලි සංඛ්‍යාව එකෙක් වනජීවි කලාපය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද මම මේ පිළිතුර සභාගත කරන්නම් එමනුම එක හාදික විදිහට දෙවැනි ප්‍රශ්නය පුත්තලම දිස්ත්‍රික්කයේ පවතින අලිමිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ගය කවරේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නේද පිළිතුර ඔව් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති ගම්මානවල වනාලි තර්ජන අවම කිරීම සඳහා විදුලි වැටවල් 20ක් ඉදිකර ඇති අතර එහි සමස්ත දිග කිලෝමීටර 350කි. මේ වන විට බහුකාර්ය සංවර්ධන සහායකින් හා සිවිල් ආරක්ෂක බටයින් යොදවා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධීක්ෂණය යටතේ හොඳින් නඩත්තු කරගනිමින් පවත්වාගෙන යනු ලබයි. වනාලි රංචු ගම්මානවලට ඇතුළු අවස්ථාවේදී සංවිධානාත්මකව වනාලි පළවා හැරීමේ මෙහෙයුම් සිදු කරන අතර වනාලි රක්ෂිත ප්‍රදේශ වෙත නැවත පළවා හැරීමට කටයුතු කරනු ලබයි. ජනතාවගෙන් ලැබෙන පැමිණිලි අනුව පුත්තලම වනජීවි කාර්යාලයේ නිලධාරීන් විසින් ගම්මානවලට පැමිණෙන වනාලීන් පළවා හැරීම අවස්ථානුකූලව සිදු කරමින් පවතී. පුත්තලම දිස්ත්‍රික්කයේ වනාලීන්ගෙන් සිදුවන දේපළ හානි හා වගහානි අවම කිරීම සඳහා ගොවි සංවිධාන ගම්වාසීන් වෙත වෙඩි ලබා දීමට කටයුතු කරන අතර අදාළ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම සලකා බලා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත අලිවැඩි නිකුත් කර ග්‍රාම නිලධාරී හරහා අලිවැඩි අවශ්‍යතාවය පවතින ගොවි සංවිධාන වෙත හා ගම්වාසීන් වෙත ලබා දීමට කටයුතු කරනු ලබයි. නොයසේ නම් මේ මන්ද පිළිතුර අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, පළමු අතුරු ප්‍රශ්නය අහන්න. විශේෂයෙන්ම ගරු අමාත්‍යතුමියනි, කරුවලගස්සැව, එගොඩපිටිය, පාලියාගම, තේවනුවර, ඒ වගේම නවගත්තේගම අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කුරුකැටියාව, මහබැද්දයව, රළපණාව වගේ තැන්වලත් කරුවලගස්සැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ කලින් ගැවසුන් නැති අටේ කණුව වගේ නාගරික ස්ථානවලත් ඔය කියලා තියෙන අලිවැට අපි දිස්ත්‍රික්කයේ පුරා විශාල වියදමක් දරලා ඉදිකරලා තියෙන කොටත් අලි විශාල වශයෙන් ඉන්නවා. මට පැහැදිලි මේක අපි ප්‍රශ්න කරනවා තරම් උත්තරේ දෙන්න පහසු නැහැ කියන එක. නමුත් අපි පොදුවේ වනජීවියක හා සිවිල් ආරක්ෂක එක හදන අලිවැට යම් ආකාරයකට අසාර්ථක වීමටත් ඒ වගේම පෞද්ගලිකව මිනිස්සු හදාගෙන තියෙන අලිවැටවල් සාර්ථක වීමටත් යම් හේතුවක් හඳුනා ගැනීමක් කරලා තියෙනවද? එහෙම නැත්නම් ඒ සම්බන්ධ 100% අපේ වනජීවියකේ අලිවැට සාර්ථකයි කියන තක්සේරුවේ අමාත්‍යංශ විදිහට ඔබතුමිය ඉන්නවද කියන කාරණය පළමු අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි.
වනජීවි දෙපාර්තමේන්තුවෙන් අලවැටවල් සකස් කරනු ලබන්නේ එහි තියෙන තාක්ෂණික අගයන් සහ තාක්ෂණික අවශ්‍යතාවයන් සියල්ල සපුරාමමින් ප්‍රමිතියකටයි වනජීවි දෙපාර්තමේන්තුවෙන් අලිවැටවල් සකස් කරනු ලබන්නේ. අපි පිළිගන්නවා පහුගිය කාලේ ප්‍රශ්න වුණා. මොකද අපට සේවක සංඛ්‍යාවක් මදිව තිබුණා පහුගිය අවුරුදු ගණනාව පුරාවටම මේ අලිවැටවල් නඩත්තු කර. පෞද්ගලික අංශය අලිවැටවල් හදනවා නම් ඒවා වනජීවි දෙපාර්තමේන්තුවේ තියෙන ස්ටෑන්ඩඩ්ස් වලට ඒ තියෙන නිර්මිතයන්ට අනුකූලව තමයි පෞද්ගලික අංශ හැදිය යුත්තේ. එතකොට මං සාමාන්‍යයෙන් ඒ සම්බන්ධයෙන් ඒ ටෙක්නිකල් තත්ත්වය සම්බන්ධයෙන් ඒ තාක්ෂණික තත්ත්වයෙන් මම එක්ස්පර්ට් කෙනෙක් නෙවෙයි. හැබැයි වනජීවි දෙපාර්තමේන්තුව ඇවිල්ලා තාක්ෂණික කර්ම මත විද්‍යාත්මක සේවයේ ඉන්න නිලධාරීන්ගෙන් තියෙන දෙපාර්තමේන්තුවක්. ඒක ලංකා ඉතිහාසයේ පුරාවටම මේ අලිවැටවල් වල තත්ත්වය නඩත්තු කරගෙන යන්නේ ඒ තාක්ෂණික කරුණු අනුව. නමුත් අපි පිළිගන්නවා අපට හිටපු සේවක සංඛ්‍යාව මදි වෙච්ච නිසා මේ අලිවැටවල් කැඩෙනකොට අපිට හදාගන්න ඒ තරමට සේවක සංඛ්‍යාවක් හිටියේ නැහැ. ඒ නිසා තමයි අලුතෙන්ම සේවක සංඛ්‍යාවක් කාඩර් එකක් අනුමත කරගෙන 4000කට කිට්ටු වෙන්න බහුකාර්ය සංවාද නිලධාරීන් මේ සඳහා ඉදිරියේදී පත්වීම් ලබා දීලා මේක අපේ තියෙන යම් අඩුපාඩු හදා ගන්නට අපි කටයුතු කරන්නේ.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ගරු අමාත්‍යතුමිය ප්‍රකාශ කරපු ආකාරයට අපිට පැහැදිලි වෙලා තියෙන්නේ වනජීවීක හදන එකේ සාමාන්‍යයෙන් අඩි 5ක විතර උසක් තියෙන්නේ. අපි පොළවට හාරණු ලබන්නේ වලලනු ලබන්නේ අඩි භාගයක විතර ප්‍රමාණයක්. පෞද්ගලිකයේ වයේ අඩි 10ක් විතර උසට තියෙනවා, අඩි 2ක් විතර හාරනවා. ඉතින් ඔබතුමියට අපි පුත්තලන් දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයෝ, ඒ වගේම සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන ව්‍යූහයක් එක්ක මේ අලිවැට සහ මේ ක්‍රියාවලිය සම්බන්ධව විශේෂයෙන්ම අලින්ට ආහාර පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේගොල්ලෝ ගම් වැදෙන්නේ. ඒ වගේම තමයි අපේ දුෂ්කර ස්ථානවල වීදිලා අඩුතරමේ අලින්ව යන්නේ නැහැ ලාම්පු තිබ්බට. හැබැයි අඩුතරමේ අලියා මිනිස්සුන්ට පේන්නේ නැහැ. මිනිස්සුන්ගේ ජීවිත නැති වෙන්න විශාල වශයෙන් විදුලි ආලෝකය අපේ පළාත් පාලන ආයතන ඉතාම දිලිදු බලත් පාලන ආයතන ප්‍රමාණයක් පුත්තලමේ අග කොටසේ තියෙන්නේ. ඒක නිසා ඒ සම්බන්ධව අපි මැදිහත් වෙලා ප්‍රජා ව්‍යුහයත් එක්ක ඔබේ අමාත්‍යංශයට යම්කිසි මේකේ තවදුරටත් සක්‍රියව අපි සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරගන්න යම් යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධ ප්‍රතිචාර දක්වන්න ඔබතුමිය සූදානම්ද?
අවස්ථාවේදී මතක් කරන්න ඕනේ අප අතරින් වෙන්නු සනත් නිශාන්ත වැතිතුමා මාත් එක්ක සාකච්ඡා කරලා අපි ඇත්තටම පුස්තලම දිස්ත්‍රික්කයේ ප්‍රශ්න ගැන අපි කීප වටයක්ම කතා කරා. ඒවට අවශ්‍ය විසඳුනුත් ගත්තා. හැබැයි අවසාන වශයෙන්ුත් සනත් නිශාන්ත මැතිතුමා මට ඉල්ලීමක් කරලා තිබුණා මහජන නියෝජිතයොත් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා. අපි සාකච්ඡාවක් කරලා අවශ්‍ය සුදුසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලට එළඹෙන්න පුළුවන් අපි ඔබතුමන්ලට දිනයක් දෙන්නම් මේ මාසය ඇතුළත.
හෝ අසෝකපියන්ත වත්
ගරු ඇමතුමියනි, ඔබතුමියගේ අවධානය යොමු කරන්න මේ වේදිත් යොමු කරලා තියෙනවා. මීට අවුරුදු දෙකකට විතර කලින් තිමුණු අලිමිනිස් ගැටුමේ ස්වභාවය නෙමේ වර්තමානයේ තියෙන අඩු වෙලා තියෙනවා. අඩු වෙන්නේ හේතුව අපි බහුකාර්ය සංවර්ධාරීන් අලිවැටට යෙදවීම නිසා. ඒතකොට බහුකාර්ය සංවර්ධාරීන් විශාල ප්‍රමාණයක් අලිවැටට යොදවලා තිමුණත් අනිත් ශේෂ්ත්‍රයන් වල බහුකාර්ය නිලධාරී ස්ථිර වුණත් මේ අය තවම ස්ථිර කරලා නැහැ. එනිසා ඔබතුමිය අවධානය යොමු කරලා ඒ අයට සිදුවෙන අසාධාරණය, විශේෂයෙන් මේ අය ඔබතුමිය දන්නවා මේ ආණ්ඩුව යටතේ බඳව ගත්ත අය යම් විදිහකට මේ කාල සීමාව තුළ ඔවුන් ස්ථිර කරේ නැත්නම් ඔවුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. ඔවුන් අලිවැටත් ආරක්ෂා කරනවා, මිනිසුත් ආරක්ෂා කරනවා, ඒ වගේම ගොවිතැනත් ආරක්ෂා කරනවා. හැබැයි අපි ඔවුන් ආරක්ෂා කරලා නැහැ. ඔබතුමිය ළඟදී මේ අමාත්‍යංශය බාරගත්තේ මම ගෞරවයෙන් දිස්ත්‍රික්කයේ ඉන්න මහජන නියෝජිතයෙක් විදිහට ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. පුළුවන් නම් මේ අවස්ථාවේ මේ පිළිබඳව අදහසක් දක්වන්න කියලා.
අර කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ කාරණය මේ සභාවේදී මතු කිරීම ගැන. විශේෂයෙන්ම ඒ නිසා තමයි අපි අලුතෙන් සේවක සංඛ්‍යාවක් බඳව ගත්තේ. අපේ නිශ්චිතව තියෙන කාඩර් එක ඇතුළත හෝ සේවක සංඛ්‍යාව ඇතුළත නෙමෙයි, අපි අලුතෙන්ම සේවකයෝ විදිහටයි මේ අය බඳවා ගන්නේ. නමුත් උසාවිය නඩුවක් දැම්මා ගයිඩ්ස්ලා නැත්තම් මේ මග පෙන්වන මහත්තුරු ඒ අය අපේ ස්ථිර කාඩර් එකේ නෙමෙයි ඉන්නේ. ඒ අය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ඉදිරිපත් කරා ඒ අයව බඳව ගන්න කියලා අපේ තියෙන කාඩර් එකට, අපේ තියෙන සේවක සංඛ්‍යාව ඇතුළත. ඉතින් ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුවත් මැදිහත් වෙලා මේ බහුකාර්ය අය මේ බඳවා ගැනීම නවත්තලා තියෙනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි තාවකාලිකව මේක නවත්තලා තියෙන්නේ. හැබැයි අපි දැන් ඒ අයගේ ඉල්ලීම තියෙන්නේ ඒ උසාවියට කරුණු ඉදිරිපත් කරපු මග පෙන්වන්නන්, සංචාරක මග පෙන්වන්නන්ගේ ඉල්ලීම තියෙන්නේ ඒ අය තියෙන කාඩර් එකට ගන්න කියලා. ඉතින් ඒ තියෙන කාඩර් එකට ගැනීම සඳහා මේ සතියේ මට මතක විදිහට අද අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙනවා කොමිටුවක්, තියෙන සේවක සංඛ්‍යා කාඩර් එකට ඉන්න අය බඳව ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් දෙන. මම හිතනවා ඒ කොමිටුවෙන් ඉතාම සාධනීය ප්‍රතිචාරයක් අපට ලබා දෙයි කියලා. ඒ තීන්දුව ලැබුණු වහාම අපි උසාවියට ගිහිල්ලා කරුණු ඉදිරිපත් කරලා මේ බහුකාර්ය කණ්ඩායම බඳවා ගැනීමට අවශ්‍ය නියෝගය උසාවියෙන් අපි ලබා ගන්නවා. තියෙන ප්‍රශ්නය මේ මම අමාත්‍යංශයට අලුත් වීම හෝ වෙනත් කාරණයක් නෙමෙයි, උසාවියේ තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙනවා 4000 ගානක් අලුතෙන් බඳවා ගැනීමට අලුත් සේවක සංඛ්‍යාවක් ඇති කරලා මේ කටයුත්ත සිදු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් මේ අධිකරණයේ තියෙන ගැටලු ඇත්තටම මේකේ යම් අසාධාරණයක් මටත් පේනවා. මොකද මග පෙන්වන්නන්ට රස්සාව දෙන්න කියලා වෙනත් කණ්ඩායමකට රස්සාව දීම නවත්තලා තියෙන එකේ යම් අසාධාරණයකුත් පේනවා. කොහොම වුණත් මේ தත්ත්වය මං හිතනවා අද අපිට ඉවර කරගත්තට පස්සේ, කියන්නේ තියෙන සේවක සංඛ්‍යාවට අපි ඇතුළත් කරගත්තට පස්සේ මග පෙන්වන්න නම් අපි උසාවියට ගිහිල්ලා කියනවා බහුකාර කට්ටියට ස්ථිරපත් වීම ලබා දීම සඳහා තියෙන තහනම් නියෝගය ඉවත් කරලා දෙන්න කියලා.
ඔව් ස්තුතිමත්. ඉම්රාන් මාරුෆ් මැතිතුමා
කතානායකතුමා අහනවා ප්‍රශ්නේ.
කෘෂිකර්ම හා රැවිල කර්මාන්ත මැතිතුමා
පිළිතුරු දෙනවා ගරු කතානායකතුමනි. කරු මන්දිතුමාගේ ප්‍රශ්න අයන්න එක ත්‍රිකුණාමල දිශිකේ වී අලුයි මණ්ඩේ විසින් පරිහරණය කරනු ලැබෙන වී ගබඩා සංඛ්‍යාව 24කි. ඒවා වී අලුයි මණ්ඩේ සතු 23යි, ගොවීන් සතු 1යි. දෙක පිළිතුර එමනුම් අංක 1 දක්වා ඇත. ගරු කතානායකතුමනි ලයිස්තු ගොඩක් තියෙන හින්දා එමනුම් සඳහා අනි ඉදිරිපත් කරනවා. ඊළඟට පිළිතුර අංක 3 එමනුම් අංක 1 දක්වා ඇත. පිළිතුරු අංක 4 වෙන වශයෙන් කොපමණද යන්න එතුමා එමනුම් අංක 2 දක්වා ඇත. ආයන්න 1 පිළිතුර නැත. දෙක එසේ අපි ගබඩා සංඛ්‍යාව පිළිතුර අදාළ නොවේ. 3 ඒවා පිහිටා ඇති ස්ථාන කවරේද පිළිතුර අදාළ නොවේ. 4 භාවිතයට නොගන්නා වී ගබඩ නැවත භාවිතා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද පිළිතුර අදාළ නොවේ. 5 ත්‍රිකුණාමල දිශිකේ වී ගබඩා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති නිශ්චිත වැඩසටහන 1 වී මිලදී ගැනීමට අපේක්ෂිතයි. 2 වී මිලදී ගැනීම හරහා වෙළඳ පොලේ වී හා සසඳන මිල ස්ථාවරව පවත්වාගෙන යාම තුළින් ගොවින් ආරක්ෂා කර ගැනීමට හැකි. ඉදිරියේදී සහල් වෙළඳපොළට පිවිසීමට බලාපොරොත්තු වන බැවින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා ගැනීම. ඈ යන්න 1 පිළිතුර අදාළ නොවේ.
නන්දි ගෞරව සභානායකර් අවර්களே, உமிலே திருகோணமலை மாவட்டத்தில் இந்த களஞ்சிய சாலைகளினுடைய பிரச்சனை சம்பந்தமாக பல மாதங்களுக்கு அல்லது பல ஆண்டுகளுக்கு முன்னர் கேட்கப்பட்ட கேள்வி இன்று பாராளுமன்றத்துக்கு வந்திருக்கின்றது. உண்மையிலேயே இந்த திருகோணமலை மாவட்டத்தை பொறுத்தவரையிலும் இந்த களஞ்சிய சாலைகளினுடைய தேவைப்பாடு மிக அவசியமாக காணப்படுகின்ற ஒரு நிலைப்பாட்டிலே தான் என்னுடைய இந்த கேள்வியை முன்வைத்திருந்தேன். ஆகையால் அந்த கேள்வியினுடைய தொடர்ச்சியாக நான் கேட்கின்ற கேள்வி, கௌரவ அமைச்சர் அவர்களே, கிண்ணியா விலை காணப்படுகின்ற குறிஞ்சா கழனி கிண்ணியா ஆகிய இரு கமநல சேவை நிலையங்களின் கீழே 25 விவசாய சம்மேளனங்கள் காணப்படுகின்றன. அதிலே குறிப்பாக 7000 மேற்பட்ட விவசாய குடும்பங்கள் காணப்படுகின்றன. சுமார் 8500 ஏக்கர் நிலத்திலே நெற்செய்கை செய்யப்படுகின்றது. இந்த நிலையிலே இந்த விவசாயிகள் அறுவடை செய்யும் நெல்லை சேமிப்பதாலும் அரச களஞ்சிய சாலைகள் வழங்குவதாலும் நெல்லை கட்டாயம் உலர்த்த வேண்டிய ஒரு நிலையிலே அந்த விவசாயிகள் இருந்து கொண்டிருக்கின்றார்கள். அவ்வாறு இருக்கின்ற அந்த சந்தர்ப்பத்திலே நெல்லை உலர்த்துவதற்கு தேவையான சீமந்து களங்கள் இல்லாத ஒரு நிலை அந்த பிரதேசங்களிலே காணப்படுகின்றன. உலர்த்துவதற்கான இயந்திர பொறிமுறைகளும் அவர்களிடம் இல்லாமல் காணப்படுகின்றன. ஆகையால் இந்த நெல் மாஃபியா என்று சொல்லப்படுகின்ற இந்த விடயங்கள் அந்த பிரதேசங்களிலே விலை அதிகரித்து செல்லுகின்ற ஒரு சூழலையும் ஏற்படுத்துகின்றன. ஆகையால் இந்த பிரதேசங்களிலே குறிப்பாக ஆயிலி அடி, சூரங்கள், குரங்கு பாஞ்சான், நடுவூற்று, கண்டக்காடு போன்ற முக்கிய இடங்களினுடைய மைய பகுதியிலேயாவது இந்த சீமந்து களங்களை அமைத்து அந்த நெல்லை காய வைக்கின்ற நிலைப்பாட்டை முன்னெடுப்பதற்கான ஏதாவது வேலை திட்டம் அமைச்சின் மூலமாக முன்னெடுக்க முடியுமா என்பதையும் இந்த இடத்திலே நான் கேட்க விரும்புகின்றேன்.
கதாநாயகத்துமணி திருகுணாமல திசைக்கே வி மிலிதி கபடாவல் விசி ஹத்தராக்டியனும் தினட்டு ராஜே வி මිලදීගේ නිවසඳ ඍජුව මැදිහත් නොවන නිසා ගරු මන්ත්‍රීතුමා සඳහන් කරපු කාරණාවල් එක්ක අපිට මැදිහත් වෙන්න පුළුවන් කුසිකර්ම අමාත්‍යංශයක් හැටියට. විශේෂයෙන් මේ කලාපයේ වී නිෂ්පාදනය බහුල වශයෙන් සිද්ධ වෙන නිසාත් ගොවින්ට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අවශ්‍ය වගකීම් අපි ඉටු කළ යුතු නිසාත් මේ වී ගබඩා 24ක් දැනට භාවිතා කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන නිසාත් ඔබතුමාගේ ලිමිටු කරන්න පුළුවන් ඉතින් අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා ඉරිවැල් සටහනක් හදාගන්න අපි කැමැති.
ஹரி இஷாக் நன்றி. என்னுடைய இரண்டாவது கேள்வியாக குறிப்பாக திருகோணமலை மாவட்டத்திலே இந்த குளங்களை புலனமைக்கின்ற வேலை திட்டங்கள் குறைவாக காணப்படுகின்றது அல்லது ஒரு சரியான முறையிலே அந்த குளங்கள் புலனமைக்கப்படாத ஒரு நிலைப்பாடு காணப்படுகின்றது. ஆகையால் எங்களுடைய கிண்ணியாவை எடுத்துக்கொண்டால் குரங்கு பாஞ்சான் மற்றும் ரெட்டை குளம் போன்ற குளங்கள் அதே போன்று இன்னும் பல சிறிய குளங்கள் இருக்கின்றன. புனரமைக்கின்ற சந்தர்ப்பத்திலே பல விவசாயிகள் அதன் மூலம் நன்மையை பெறக்கூடிய சூழல் காணப்படுகின்றது. அதே போன்றுதான் சம்பூர் பிரதேசத்திலே அதே போன்றுதான் இந்த குச்சவெளி வானல சம்பூர் போன்ற பிரதேசங்களிலும் இந்த குளம் சம்பந்தமான விஷயங்கள் முன்னெடுக்கப்படாமல் காணப்படுகின்றன. அரசாங்கத்தினால் நிதி ஒதுக்கப்பட்டாலும் அந்த நிதி சரியான முறையிலே பயன்படுத்தப்படாத காரணத்தினால் மீண்டும் ஒவ்வொரு வருடமும் நிதியை கேட்கின்ற அல்லது அந்த குரங்களை புனரமைக்க சொல்லுகின்ற ஒரு சூழல் அந்த இடத்திலே காணப்படுகின்றது. ஆகையால் சரியான முறையிலே நிதியை வழங்கி அந்த குளங்களை புனரமைப்புகின்ற வேலை திட்டங்களை சரியான முறையிலே பராமரிக்கின்ற திட்டத்தின் மூலமாக முன்னெடுக்கின்ற ஏதாவது ஒரு வேலை திட்டம் உங்களுடைய அமைச்சின் மூலமாக முன்னெடுக்க முடியுமா என்பதையும் வருகின்ற காலங்களிலே சரியான நிதிகளை சரியான குளங்களுக்கு சரியான முறையிலே செய்வதற்கான நடவடிக்கையை உங்களால் எடுக்க
விரும்புகிறேன். கதாநாயகத்துமணி குசிகர்ம அமாத்தியாசி குசிகர்ம கோஜன சேவா டெபார்ட்மெண்ட் மெதிஹத்தில் கரு மந்திரமா சந்தான் கரப்பு ஏ வேவு பிரசாஸ்கரணை கிரிமி கட்டையத்துல மெதிஹத்தின் புழுவாம் ஒபத்துமாட்ட அவசிதாவின் இதிரிபத் கராப்புஹாம கோஜன சேவா டெபார்ட்மெண்ட் மெதிஹத்துல கட்டையத்துடி கரான புழு இட்ட அமத்தரவு அமாத்தியாசி சம்பந்த விதேச வியாபத்தி தீனவா ஏத் எக்க ஒபத்துமாக இல்லி மீட்டு கரான மெதிஹத்துவின் புழுவாம்
இஷாக் ரவுமன் மந்துமா எம்ஏ சுமந்திரன் மந்திரிமா
ගරු කථානායකතුමනි, අයන් එක 2020 ජූලි 1 වෙනි දින සිට 2020 දෙසැම්බර් 31 වන දින දක්වා මඩකලපුවේ මහාධිකරණ නඩු කටයුතු වලට පත් කරන ලද්ද සහ මාරු වීම කරන ලද්ද විනිශ්චයකරුවන්ගේ නම් වෙන්වෙන් වශයෙන් කවරේද යන්නට එම කාල සීමාව තුළ මඩකලපුවේ මහාධිකරණය හා සම්බන්ධ කිසිදු මාරු වීමක් සිදු කර නොමැත. රෝමන් 2 පැන නොනගී රෝමන් 3 පැන නොනගී ආයන්න පැන නොනගී
තැන්කූ. ඕයිනී කුමාර විජයරත් මෙතනිය තිස්ස අත්තනායක මෙත්තුමා ප්‍රේමනාත් දොළවත්ත මෙත්තුමා දෙවන මටය දෙවන ප්‍රශ්නය අහන්න කවුරු හරි තුන්වන ප්‍රශ්නය
ගරු කථානායකතුම ප්‍රශ්නංක තුන නේද?
ඔව්.
මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් මම තුන්වෙනි ප්‍රශ්නය අහනවා. එකක් කල් ගන්න.
හතරවන ප්‍රශ්නය හයවෙනි ප්‍රශ්නය.
ගරු කථානායකතුමනි, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් මම හයවෙනි ප්‍රශ්නය අහනවා. හරි.
අටවෙනි ප්‍රශ්නය
ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් රෝහිණී කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් මම ප්‍රශ්නය අහනවා.
ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්නය අහලා තියෙන ප්‍රස්තුතය ගැනමයි එතුමිය දැන් සම්බන්ධ වෙලා ඉන්නේ මේ උත්සවයට. ඒකින්ද මම සභාගත කරනවා එතුමිය පැමිණ නැත්තේ ඒකට සහභාගී වෙන නිසා ඒකාන්තා සංසදයේ හැටියට.
ඔව්.
නවවෙනි ප්‍රශ්නය
ගරු කථානායකතුමනි, කාන්තා ළමා කටයුතු හා සමාජ සයිබල්ල ගැන්වීමේ අමාත්‍යතුමාගෙන් මම 9 වෙනි ප්‍රශ්නය අහනවා.
10 වෙනි ප්‍රශ්නේ.
9
9 9 ට මොකද කරන්නේ?
සභානායකතුමා
සභාගත කරනවා.
9 ඉන්නවා. 9 ඈ
සභාගත
කරනවද කල් ගන්නවද?
9 පැස්කුවල් මන් ඉන්නවා ඉන්නවා.
පිළිතුරු දෙනවා. ආයෙත් සභාගත කරන්නේ. සභාගත කරා.
සභාගත කරනවා.
10 වෙනි ප්‍රශ්නේ සභාගත කරනවා.
කී වෙනි ප්‍රශ්නද?
10.
10. ගරු කතානායකතුමනි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් මම 10 වෙනි ප්‍රශ්න අහනවා.
සභාගත කරන 272. ඔව් යාප මහත්තය කියන්නේ මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා ඉතාම ස්තුතිවන්ත වෙනවා ජාතික වැදගත්කම තියෙන ගැටලුවක් පිළිබඳ ඔබතුමාට කරුණු ඉදිරිපත් කරන්න
යන්නේ.
විශේෂයෙන්ම මියන්මාරේ සහ රුසියාව කියන රටවල් වලට ගියපු අය පිළිබඳව පහුගිය දවස්වල විශාලසේ සාකච්ඡා වුණා. ඊයේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව සාකච්ඡා වුණා. අපි ඒ විදේශගත වෙලා ඉඳදීත් අපි දැක්කා. ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාට මේ පිළිබඳව කඳුළු හලන මේ දෙමව්පියන්ගේ සහ මේ විවිධ විපතටපත් වූ අයගේ කඳුළු පිසදමින් වෙනුවෙන් අපට වාර්තා සදන්න එතුමා මග පෙන්වීමක් සහ උපදෙස් ලබා දුන්නා. මේ පිළිබඳ තොරතුරු එක්වස් කළා. අපට ප්‍රවේශයක් තියනවාද මේ ප්‍රශ්නේ විසඳන්න කියලා? විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට ජේසි අලවතුල මැතිමත්, ඒ වගේම සුජිත් සංජය පෙරම මැතිමත් මමත් ඇතුළු අපි මියන්මාරයේ සහ තායිලන්තයේ කියන ප්‍රවේශ දෙකෙන්ම මේ පිළිබඳ සාකච්ඡාවන් කීපයක් ආරම්භ කළා. මම රජයට දැනුම් දෙන්න කියලා ඔබතුමන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම තායිලන්තයේ තියෙන විශේෂ ආයතනයක් අධිකරණ අමාත්‍යාංශය යටතේ DSI Department of Special Investigation මේ ආයතනය සම්බන්ධ කරගෙන සාකච්ඡා ආරම්භ කළොත් ගරු කතානායකතුමනි මේ මියන්මාරයේ රඳවාගෙන ඉන්න 49 දෙනා අපිට බේරා ගන්න පුළුවන්. මම යෝජනා කරනවා නේපාලයේ සහ උගන්ඩාවේ ළමයි බේරාගත්තේ මේ ආයතනයේ දිගින් දිගටම කරපු සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදියට. විදේශ ඇමතුමා හරහා අඛණ්ඩව සමීප සාකච්ඡා ආරම්භ කරන්න කියලා අපි යෝජනාවක් ඉදිරිපත් කරනවා මේ DSI ආයතනය සමග. ඒ වගේම රුසියාවේ මේ වෙනකොට අපි විශ්වාස කරනවා දහසකට අධික ප්‍රමාණයක් ලංකාවෙන් විදේශගත වෙන්න ඇති කියලා. 220ක වාර්තාවක් අපි සෙන් පීටර්ස්බර්ග් කොන්සල්වරයාට තානාපතිතුමාට බාර දීලා ඉල්ලීමක් කරා. අඛණ්ඩව සමීප සම්බන්ධතාවය පවත්වමින් අපේ මිත්‍ර පාක්ෂික රටක් රුසියාව මේක අපි ඔය කියන තරම් කළු නෑ කියලාත් මම කියනවා. ඒ කියන්නේ මේක බේරගන්න පුළුවන් තත්ත්වයක්. ඒ නිසා කරුණා කරලා ඊයේ අගරු විපක්ෂ නායකතුමා මේ පිළිබඳව විශේෂ ඉල්ලීමක් ඔබතුමාගෙන් විමසන්න කියලා කිව්ව ආණ්ඩුවෙන් මේ අඩුම ගානේ අපට මේ සේවාදී යුතුයක් නැතුව මේ ගිහිල්ලා තියෙන අය පිළිබඳව අපට පුළුවන් නම් විධිමත් කරන්න මේ අවිධිමත් තත්ත්වය අඩුම ගානේ රෝහල් ගත වෙලා ඉන්න 10 දෙනාත් ඊට වැඩිපුර ඉන්නවද? එහෙම නැත්නම් මේ වෙනකොට අනතුරුවලට ලක් වෙච්ච අතුරුදහන් වූ අය සහ දැනට මේ විපතට ලක් වන්න තොරතුරක් ලබා දෙන්න පුළුවන් නම් ඒ හරහා මම විශ්වාස කරනවා අර කඳුළු සලමින් ඉන්න ඒ මිනිසුන්ට අස්වැසිල්ලක් වෙනවා. කරුණාකරලා ආණ්ඩුව අවධානය යොමු කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා.
ඔබ ස්තුතියි. ලියනගේ මන්තුමා ඉක්මන් කරන්න.
ගරු කතානායකතුමනි බොහොම ස්තුති අවස්ථා ලබා දීපේ සම්බන්ධයෙන් ගරු කතානායකතුමා පහුගිය කාලේ රත්නම ශ්‍රිකේ තුල ඇතිවෙච්ච වර්ෂාපතනෙත් එක්ක අපේ ප්‍රාදේශීයකම් කොට්ටාස දෙකක බරපතල හානි සිද්ධ වුණා. ඇලපාත ප්‍රාදේශීයකම් කොට්ටාසෙත් අයගම ප්‍රාදේශීයකම් කොට්ටාසෙත්. ඒතොර මේ වෙනකොටත් තාම ඇලපාත කොට්ටාස වල ගමනාගමනේ නැවතිලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන අපේ අශෝක ප්‍රියන්ත රාජ්‍ය අමාත්‍යතුමා ඉන්න නිසා දැන් අද වෙනකොට ඇලපාත ප්‍රාදේශීය ලේකම් තුමා තමයි අයගමත් වැඩ බලන්නේ. එතකොට ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවක වසම් 20ක් තියෙනවා. 18ක් යට වෙලා. එතකොට තාමත් යට වෙලා. එතකොට අයගමත් 21ක් තියෙනවා. 18ක් යට වෙලා. එතකොට මේ ප්‍රාදේශීය ගම් තුමාට තනියෙන් වැඩ කරන්න බෑ ගරුවම කතානායකතුමා. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලන්නේ අපේ අශෝක ප්‍රියන්ත අමාත්‍යතුමාට කියලා ප්‍රාදේශීය ගම්වරේ ඉක්මනටම යොමු කරලා දෙන්න කියලා. අය ගමට
27 2 යටදී ප්‍රශ්නේ විපක්ෂ නායකතුමා. විපක්ෂ නායකතුමාගේ 27 2 යටදී ප්‍රශ්නේ ගන්න. මොකද්ද ජයසේකර මන්තුමා?
අපේ නුවර මන්ත්‍රීතුමා කතා කරපේකී තාම වැදගත්. මොකද මේ ඒ සම්බන්ධව අපිත් දිගටම වැඩ කටයුතු ටිකක් කරගෙන පොඩක් ඉන්න කරු කතා නැහැ. පොඩක් මේ කතාව වැදගත්. ඒකම කිව්වේ.
ඔය ඔක්කොම
එතකොට මේ සම්බන්ධව ඇත්තටම ආණ්ඩුවට අපි කතා කරලා කිව්වා කරුණා කරලා මේකට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික කරන්න. මොකද හේතුව ඒකට අවශ්‍ය කරන රුසියාවෙන් අපිට දෙන්න ඕනේ මේ ඇයට ගිහිල්ලා කතා කරන්න දින ටික. දැන් 26 27 තමයි දැන් දීලා තියෙන්නේ. එතකොට ගරු කතානායකතුමා දැන් මෙතුමල්ලත් ගියේ කොහොඳයි මේ රෝහල් එකක නෙමෙයි රෝහල් විශාල සංඛ්‍යාවක කැම්ප් වල විශාල පිරිසක් ඉන්නවා රුසියාවේ මේ පනතුරට ලක් කළා හැබැයි ඒ අයව ගන්න දැන් රුසියාවෙන් දින දීලා තියෙන්නේ 26 27 අපි රුසියානු රජයත් එක්ක ඉතාම හොඳ සම්බන්ධතාවයක් තියෙන රටක් ඉතින් අපි දැන් ඊයේත් ඒ පෙරේදත් ඒ අහිංසක කාන්තාව ඇවිල්ලා රුසියානු තානාපති කාර්යාලය ඉස්සරහා ඔවුන්ගේ අය බේරලා දෙන්න පුළුවන් තරම් ඉක්මනින් මේක කරන්න කියලා තියෙනවා නමුත් මම කියන්න කැමතියි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේකට තවදුරටත් මාංශු වෙන්න ඕනේ මොකද ඒගොල්ලෝ 26 27 දුන්නා කියලා කරු කතානායකතුමා අපි 26 27 කල් ඉඳලා හරියන්නේ නැහැ මේ මිනිස්සු මැරෙනවා එතකොට
හරි
තව කීයක් මැරෙයිද කියලා අපි දන්නේ
නැහැ
ඒ නිසා ආණ්ඩුවකට මැදිහත් වෙන්න කියලා අපි කියන්නේ
බොහොම විශ්සුති ඔව් හර්ෂණ මොකද කියන්නේ
ගරු කතානායකතුමනි මේ ගම්වතුර ප්‍රශ්නේදී අපේ වරුණ මන්තුමා කිව්වා වගේ දැන් ගම්පා දිස්ත්‍රික්කයේ බොහෝ තැන්වලට ඒ වෙච්ච පීඩාව අවසන් වෙමින් තියෙන්නේ වතුරෙන් නමුත් අපේ 2015 2019 කාල සීමාවෙත් 2016 වර්ෂයේත් 2017 වර්ෂයේත් මේ ආකාරයටම ගම්වතුර ගැලුවා ඒ අවස්ථාවවලදී ඉතා පැහැදිලිවම රක්ෂණයක් තිබ්බා අපේ ස්වාභාවික විපත් සඳහා රජය විසින් රක්ෂණයක් කරලා ඒ විපත් වලට යම් කොම්පන්සේෂන් එකක් යම් වන්දියක් ලබා දෙන්න කටයුතු කරා රජය විසින් ඒක සභානායකතුමනි මේ විශේෂයෙන්ම ඒකට දැවැන්ත මුදල් ප්‍රබලයක් දැන් අපි මේ වෙනකොට ව්‍යාපාර වලට විශාල හානියක් සිදු වෙලා තියෙනවා නිවාස අර්ධ පූර්ණ වශයෙන් හානි වෙලා තියෙනවා කරු කතානායකතුමනි මට දැනගන්න අවශ්‍යයි දැන් එදා ඒ කාලයේදී තිබ්බ ඒ රක්ෂණය තවමත් ඒ රක්ෂණය තියෙනවද ඒ රක්ෂණය තියෙනවා නම් ඒ සභානායකතුමා ඔබතුමාගෙන් මම මේ අහන්නේ මේ රටක් හැටියට ඒ මේ කියන්නේ ස්වාභාවික විපත් වලට රක්ෂණයක් පෞගේ කාල සීමාවේදී තිබ්බා 2015 2019 කාල සීමාවේ ඔබ දන්නවා ඇති 2016 17 වර්ෂයේ වලදී ඒ තිබ්බ විශේෂයෙන්ම ගම් වතුර ඇතුළත අනිත්‍යය මේ රක්ෂණය
කිව්වනේ
විශාල
හරි බොහොම සුති ඒ ඇති එතුමා කාරණේ කියුණා එතුමා කාරණේ කියුණා උත්තර දෙන්න එතුමා මොකක්ද ඔබතුමාගේ ප්‍රශ්නේ
ඒකම තමයි ගරු කතානායකතුමා
ඒකමද
කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙත් ගම් වතුර යට වුණා ගියපාර සභානායකතුමා අපි මතක ඇති මිලියන 23000ක් වන්දි දුන්නා දැන් ඊයේ වෙනකොට වතුර ටික බැහැලා ගිහිල්ලා තියෙන්නේ දැන් අපි දැන් ජනතාව ක්ලීන් කරන වැඩ ටික පටන් ගන්න තියෙන්නේ මම ඉල්ලීමක් කරනවා ග්‍රාමයේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දාන්න නැතුව ආපදා නිලධාරීන් නිසා ග්‍රාම සේවක මහත්තුරු දාලා ඒ පිළිබඳව තක්සේරුව කඩිනමින් පටන් ගන්න කියලා
ඔබ මන්තුමා හරි 27 දෙක ඇති හැමතුමා උත්තර දෙනවද
ගරු කතානායකතුමනි අපි දැන් ආපදාවෙන් පස්සේ අවශ්‍ය තීන්දුව తీරන අරගෙන ඒ කටයුතු සිද්ධ වෙනවා ඒ සම්බන්ධයෙන් අපිට සහාය දුන් සියලු දෙනාටම අපි ස්තුතිවත් වෙනවා ඒ වගේම මතක් කරන්න ඕනේ ආපදාව සම්බන්ධයෙන් අපිට සති කීපයක් යනවා තක්සේරුව ලබා ගන්න වෙච්ච හානිය පිළිබඳව ඒ වගේම රක්ෂණය සම්බන්ධයෙන් රක්ෂණය කරලා තියෙනවා කරා එක කාලයක ගරු කතානායකතුමනි ලංකාවේ සියලුම ගෙවල් රජයේ රක්ෂණය කරේ. එතකොට ඒක අපි තක්සේරු කරාම ඒකට ගෙවන ප්‍රීමියම් එක ඉතාම බරපතල ගාණක්. ඒ වගේම ප්‍රීමියම් එකත් එක්ක සංසන්දනය කරාම අපිට එන ප්‍රතිලාභේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභේ සම්බන්ධයෙන් අපිට ගැටලු ප්‍රශ්න තියෙනවා. නමුත් රජයක් විදියට මේ රටේ තියෙන සියලුම නිවාස රජයට ආරක්ෂණය කරන්න පුළුවන් කමක් නැහැ. අපි දැන් තීන්දුව කරලා තිබෙනවා එක පැත්තකින් රජයේ දේපල අපි පාර හදන්න ඕනේ රජය. ඉස්කෝලේ හදන්න ඕනේ. බෝකෝ හදන්න ඕනේ. පාලම හදන්න ඕනේ. ඒ වගේම අපේ ආර්ථික තත්ත්වය පිළිබඳව අපි අවබෝධයක් ගන්න ඕනේ. රජයකට කරන්න පුළුවන් සීමාව අපි තේරුම් ගන්න ඕනේ. කතානායකතුමා විනාඩියක් දෙන්න. ඒ කරලා රට බංකොලොත් කරන්න බෑ. ඒක නිසා රජය වගකීමක් ගන්නවා. රජය අපි දෙන්න පුළුවන් සහන දෙනවා. ආර්ථිකයට ගැළපෙන විදිහට දරා ගන්න පුළුවන් විදිහට තමයි මේක මොකද්ද? වන්දි දෙනවා. වන්දි මොකද්ද? මොකද්ද අහ ඉල්ලන වන්දිය? මන්ත්‍රීතුමා තර්ජනය කරලා අහන්න එපා. නිකන් චණ්ඩිපාඩ් දාන්න එන්න එපා. හරිද? මේ කතානායකතුමා
රජයට කරන්න පුළුවන් වන්දිය දෙන්න පුළුවන් ගාන දෙනවා. මං අහගෙන හිටියා මන්ත්‍රීතුමා ඊයේත් අපි ගත්ත තීන්දුවක් සම්බන්ධයෙන් මම කියලා තමයි ඒක කරේ කියලා කිව්වා. මං ටීවී එකේ තමයි දැක්කේ. මට දැකලා hina උඩ පැලපෙන මට
hina.
අරු කතානායකතුමනි මේක ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඒක ගත්තේ මුළු රටේම තත්ත්වේ ටැක්සීරෝට අරගෙන. ඒක නිසා චණ්ඩිපාත් දාගෙන එන්න එපා. චණ්ඩිපාත් දාගෙන එන්න එපා. චණ්ඩින්ට බය නැහැ. අවසානයේ මේකෙදි ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න වලට අපි ගන්න තීන්දුව වලට වග කියන්න ඕනේ අපි. රටේ ආර්ථිකයට වග කියන්න ඕනේ අපි. ඉල්ලන ඉල්ලන දේවල් චණ්ඩිපාත් දාලා ඉල්ලුවට දෙන්න සූදානම් නැහැ.
බොහොම ස්තුතියි අමතුමා. කරුණාකරලා දැන් ඔය ගංගතුර ප්‍රශ්නේනේ ගංගතුර ප්‍රශ්නේ ඉවරයි. 27-2 යටදී ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස අමතුමා ගන්න. මේ 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 කඩේ කලබගෑනි ඉවර කරන්න.
වන්නේ මොන නැත්තම් බලාගන්න පුළුවන් ඉස්සරහයි.
සභානායකතුමා
ප්‍රතිභාගයක් දෙන්න. ගරු පොඩ ගරු කතානායකතුමනේ ඊයේ මරික්කා මන්ත්‍රීතුමා අවධානය යොමු කළා තිබුණා වතුරට යටවෙච්ච මන් දන්නව කොළුණාව වැල්ලම්පිටේ කැලණිමුල්ල මේ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ පෙළපොත් සහ අභ්‍යාසපොත් සම්බන්ධයෙන් මන් දැන්ටත් උපදෙස් දීලා තිනවා. ඔබතුමාටත් එකතු වෙන තොරතුරු ටික අපිට ලබා දෙන්න. කොට්ටාස අධ්‍යක්ෂරු මාර්ගයෙන් පෙළපොත් සහ අභ්‍යාස පොත් විනාශ වෙලා තිනෝ නම් ඒ අයට මම වැඩපිළිවෙළක් අමාත්‍යංශයෙන් හදනවා ඊළඟ සද්දික තුල දෙන්න.
හරි බොහොම ඉසුති. හරි එමෙතුමා දැන් ඔකතන ඉවර කරමු. ඒ මොකද්ද? ඔව්
නායකතුමනි අපි රජයක් විදිහට මේ වැඩේ හරියට කරන්න ඕනේ. මේ ක්‍රමය අවබෝධිතා කරන්න දෙන්න පුළුවන් කමක්
නැහැ.
කතානායකතුමා කරුණාකරලා ඉඩ දෙන්න. ගහ ගෙදර වහලෙට පොල් ගෙඩියක් වැටුණත් ඇස්බස්ටෝස් එක රජයෙන් අරන් දෙන්න ඕනේ. එහෙම ක්‍රමයක් වන්දි ක්‍රමයක් මේ රටේ තියෙන්නේ. ඒක ආන්න අහගෙන ඉන්න මන්ත්‍රීතුමා. වන්දි ක්‍රමයක් හදලා තියෙන්නේ. අපි එක තැනක ලක්ෂයක වන්දි දුන්නම දේවල් 18කට ලක්ෂේ වන්දි දුන්නම හැන්දෑවේ හැම ගෙදරම කුකුලයි අර ගල් බෝතලේ අරගෙන පාටි දැම්ම ගෙවල් තියෙනවා. කරු කතානායකතුමනි මෙන්න මේක අපි නවත්තන්න ඕනේ. ඒක නිසා වැඩගත් තීන්දුව අරගෙන ක්‍රමයට කරන්න
ඕනේ.
කණ්ඩිපාත්
බොමිසුතිය අමතුමා ඔබතුමාගේ 22 ගැන ප්‍රශ්නය ගන්න. නෑ මේ දැයි ඉවරයි මේ ප්‍රශ්නේ. ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න. ඔබතුමා 22 ගැන මේ ගම්මතුරු ප්‍රශ්නේ ඉවරයි. ඒක උත්තර දීලා ඉවරයි. ඒක උත්තර දීලා ඉවරයි ඒක. දැන් අමතුමා එමතුමා යන්න ගියා නම් යන්න.
මේවා ගුවා ප්‍රශ්න.
කරුණාකරලා ඔකතරින් නතර කරන්න. දැන් අද මේ විවාදය කරන්නේ නැද්ද අපි? ඈ? මන්ත්‍රීතුමාලා උනායි කියලා මේ සභාවේ රීති කඩන්න දෙන්න බෑ. හරි. අද ගරු එමතුමා අද මේ විවාදය කරන්නේ නැද්ද කියන්නකෝ. ඔව්.
ගරු කතානායකතුමනි මේ වෙච්ච වෙලා මේ සිද්ධිය වෙච්ච වෙලා විඳලා අපි සහන සහයෝගය ලබලා දෙනවා. වන්දි දෙනවා. හැබැයි මේ මන්ත්‍රීතුමා චණ්ඩිපාත් දාන නිසා නෙවෙයි.
හරි.
ගරු කතානායකතුමනි මේ රජයේ ප්‍රතිපත්තිය. හැබැයි ඒක අවබෝධිතා කරන්නත් අපි කාටවත් ඉඩ තියන්නේ නැහැ.
හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ ඇති. ඔව්. දැන් මොකද්ද? මොකද්ද ඔබතුමා හර්ෂනේ?
එකතුමනි ගරු කතානායකතුමනි දැන් මෙතුමා කියනවා මුළු රටම රක්ෂණය කිරීමට දැවැන්ත වියදමක් යනවා කියලා. නමුත් මේ අයහපත් කාලගුණ තත්වයන් නිසා ගොදුරු වෙන ප්‍රදේශ තියෙනවා. හරිද? එහෙම ගැටලුවක් තියෙනවනම් ඒ ගොදුරු වෙන ප්‍රදේශ හරි රක්ෂණය කරාම අමතුමා ඒක නිදහසට කාරණාවක් නෙමෙයි මේ රක්ෂණය නොකර ඉන්න එක. මේ ප්‍රදේශ තමයි හැමදාම යට වෙන්නේ. අපි 2016 17 දී ලොකු වන්දියක් ලබා දුන්න මිනිසුන්ට නැවත නැගිටින්න. ඒක ඉතාමත් වැදගත්. අනිත් එක ඔබතුමා කියනවා මේ අරක්කු බෝතලේ කුකුල් මස් කෑරේ ඒක කරන පිරිසකුත් ඇති. නමුත් මේ බෞතරය පිරිසකට තමන්ගේ ව්‍යාපාර වලින් ගොඩනගා ගන්න මේ වෙච්ච හානියෙන් අපිට නම් පේන්නේ මේ කියන කතාවල් වලට අනුව රජෙන් සාධාරණ වන්දියක් නොලැබෙන ආකාරයක් තමයි ඔබතුමන්ලා සදාන් කරන්නේ. ඒකෙහිඳ මම හිතන්නේ ඔබතුමා මේ අවශ්‍ය පරිදි ජනතාවට සහනයක් ලබන්න ඕනේ. ඒ වන්දිය ලබා දෙන්න ඔබතුමන්ලා වගකීමෙන් කටයුතු කරන්න. මේක චණ්ඩිකමක්වත් වෙන දෙයක්වත් නෙමේ ගරු ඇමතිතුමා, ඉතාම කාරුණිකව කරන ඉල්ලීමක් අපේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්.
ගරු කතානායකතුමා, ඒ ප්‍රශ්නට උත්තර දෙන්න දෙන්න. ගරු කතානායකතුමා උත්තර දෙන්න.
කියන්නේ උත්තර දෙන්න දෙන උත්තර.
ගරු කතානායකතුමනි, මේ කාරණාවේදී රජය
ඒකට උත්තර දෙන්න.
ගරු කතානායකතුමනි, මේ කාරණාවේදී රජය ජනාධිපතිතුමා මේ වෙනකොටත් කැබිනට් පත්‍රයක් සඳුදා දිනේ කැබිනට් මණ්ඩලයට යොමු කරලා මාධ්‍යට ප්‍රකාශකයුත් කරලා තිබෙනවා. මෙම ආපදාව සමනයට පත් වුණාට පස්සේවත් තක්සේරු අරගෙන ඒවට ත්‍රිවිධ හමුදාව යොදවලා කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබෙනවා. එහෙම තත්වයක් යටතේ ලකුණු දාගන්න මෙතන කෑ ගහන්න එපා කියන එක තමයි මගේ කරුණික ඉල්ලීම. ඒ වගේම ගරු කතානායකතුමනි, අපි මේ ආපදාව යටතේ 133කින් අපි ආපදා සහන ආහාර වේල ලබලා දෙන එක වැඩි කරා. සලාකමල්ල ලබලා දෙන එක අපි 140කින් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම අපිට කිරිපිටි ටික, තේ ටික අපි සහන මධ්‍යස්ථානවලට මේ දෙන්න අපි කටයුතු කරලා තිබෙනවා ගරු කතානායකතුමනි. ඒ වගේම මම කියන්නේ චණ්ඩිපාත් දාන්න එපා, ඒවට අපි බය වෙන්නේ නැහැ. ඒක අනිත් එක ගරු කතානායකතුමනි, මේ 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 ආපදා සහන අවභාවිතා කරන්න කාටවත් ඉඩ තියන්නත් බෑ. ඒකත් කරුණාවෙන් සලකන්න කියලා තමයි මම ඉල්ලන්නේ.
ඔව් ඔව් මරිකර්මන්තුමා, ඔතනින් ඉවරයි.
අපි ඇමතිතුමා අපීල්ුවේ දැන් මේ රක්ෂණ ක්‍රමයේ අඳුනලා දුන්නේ වර්තමාන ජනාධිපතිතුමාම තමයි. එතකොට අපි ගිය පාරත් මිලියන 23000ක් වන්දි දුන්නා. අපීල්ුවේ මේ කඳවුරු වල ඉඳලා ගෙවල් වලට යන ජනතාවට ගෙවල් පිරිසිදු කර ගන්න තියෙනවා, ගෙවල් වල බඩමුට්ටු ගන්න තියෙනවා. ඒකට වන්දිය ලබා දෙන මිසක් ඔබතුමා ආරක්ෂක රාජ්‍ය ඇමති කියලා අපිට චණ්ඩිපාත් දැම්මට අපි බය වෙන්නේ නැහැ. මම ඉල්ලීමක් තමයි ඉස්සෙල්ලාම කරේ. ඒ ඉල්ලීම ආණ්ඩුවේ අපි විපක්ෂයින්ද අපි ආණ්ඩුවෙන් ඉල්ලීම කරේ. මොකද හේතුව ඒ ජනතාව මේ දවසේ කුලියට වැඩ කරන ජනතාව සුසිල් ප්‍රේමජාන්ත ඇමතිතුමා දන්නවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට දවසේ ආදායම ලබන වතු නිවාසවල ජනතාව ඉන්නේ. ඉතින් ඒ අය ගෙදර යනකොට සල්ලි නැහැ. එතකොට මේවා ක්ලීන් කරගන්න ඕන. ගලි වතුර, වැහි වතුර, ගම් වතුර ඔක්කොම එකට එකතු වෙලා අපවිත්‍ර වෙලා තියෙන්නේ. එතකොට අපි ඒ මූලික සාකච්ඡාවලදී එකඟ වුණා මේ වැඩේ ආරම්භ කරන්න විතරයි ඉල්ලන්නේ.
27-2 ඇත්තේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා. මේ දැන් ආයේ ඔකට උත්තර දෙන්න ගියොත් ඔබතුමා මේක ඉවර කරන්නේ නැහැ අද දවසේ. අද මේ විවාදය එකක්වත් කරන්න ලැබෙන්නේ නැහැ. ඔව්.
කතානායකතුමනි, මුලින්ම ඔහොම කතා කරා නම් ප්‍රශ්නේ ඉවරයි. එතකොට මං කාටවත් චණ්ඩිපාත් දාලා දාන්නෙත් නැහැ. ගරු කතානායකතුමනි, මේ සම්බන්ධයෙන් අපි තීන්දුව අරගෙන ඉවරයි. තීන්දුව අරගෙන ඉවර වෙලා තියෙද්දි ඒක මාධ්‍ය ගිහිල්ලා තියෙද්දි රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශ කරලා තිබෙද්දි මෙතන ලකුණු දාගන්න බොරුවට කෑ ගහන එක
යැතිනේ එක. දැන් ඔක ඔතනින් නතර කරන්න. හරි. හරි ඔබතුමා. හරි ඔබතුමාගේ ප්‍රශ්නේ ගන්න 27-2 ඇරියේ ප්‍රශ්නේ. ඇමතුමා පොඩක් ඇමතුමා පොඩක් ඉන්නවද? විනාඩියක්. ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම අපේ මන්ත්‍රීවරුත් මෙතන ඉස්මතු කරන්නේ ජනතාවගේ ප්‍රශ්න. ඒ නිසා ඒ අය යම්කිසි වේදනාවකින් ඒ පිළිබිඹු කරන ජනතාවගේ වේදනාව. හරි, ජනතාව අසීමිත පීඩනයකට ලක් වෙලා තිබෙන. දැන් ඔබතුමා කිව්වා වියලි සලාකවලට ඒ වගේම පිසුණු ආහාරවලට වෙන්වුණු මුදල් ප්‍රමාණය වැඩි කරයි කියලා. ඔබතුමා එක කිව්වන් පස්සේ මම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට කතා කරලා ඇහුවා. තවම එහෙම චක්‍රලේඛයක් නිකුත් වෙලා නැහැ. මම ඉල්ලීමක් කරන බොහොම කාරුණිකව දැන් පිසුණු ආහාරවලට සහ වියලි සලාකවලට ලබා දෙන ඒ මුදල, ඒ දෛනිකව සහ සතිපතා ලබා දෙන මුදල ඔබතුමා කියන ආකාරයට වැඩි කරලා තිබෙනවා නම් ඒක මේ සභාව විතර ප්‍රකාශ කළා හරියන්නේ නැහැ. ඒක අලුත් චක්‍රලේඛයක් හරහා වහාම ප්‍රාදේශීය ලේකම්වරුන්ට යවන්න. දැන් මම ඔබතුමා මේ ප්‍රකාශය කරපු මොහොතේම මම ප්‍රාදේශීය ලේකම්වරයෙකුට දුරකථන ඇමතුමක් දීලා ඇහුවා. නැහැ, එහෙම චක්‍රලේඛයක් කවම නිකුත් වෙලා නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරන්නේ ඔබතුමාගෙන් කරුණාකරලා මේ වැඩි කරපු ප්‍රමාණය චක්‍රලේඛයක් හරහා අර 2022 මැද භාගයේ මං හිතන්නේ ජූනි හරි ජූලි හරි නිකුත් කරපු චක්‍රලේඛය තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ. මං ඒක ගැන පුන පුනා මේ සභාවේ කතා කරා.
ඒක වෙනස් කරලා ඒ සංශෝධිත වැඩි කිරීම ටික ප්‍රාදේශීය ලේකම්කට යවන්න කියලා මං ඉල්ලීමක් කරනවා.
හරි. ඔව් එමතුමා.
මේ සම්බන්ධයෙන් Zoom මගින් දිසාපතිවරු සීලු දෙනාටම පෙරේරා අපි සාකච්ඡා කරා. ඔවුන්ට මෙම තත්ත්වය අපි දැනුම් දීලා තිබෙන්නේ. ඒ වගේම ඊයේ උදෑසන අපි දිස්ත්‍රික් ලේකම්වරු එක්ක සාකච්ඡා කරා Zoom මගින් කතා කරා ඒ ඇයටත් මේ නියෝගය අපි දැනුම් දීලා තිබෙන්නේ. ඒ වගේම ගරු විපක්ෂ නායකතුමනි අපි පළාත් පාලන ආයතන වලට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට දුන්නු රුපියල් මිලියන 160ක් තවත් තියෙනවා වැඩිපුර ඒව වියදම් නොකර. ඒක නිසා මම කියන්නේ මේ සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ සියලු උපදෙස් දීලා තිබෙනවා ප්‍රාදේශීය ලේකම්වරු දැනුවත් කරලා තිබෙනවා. ඔය මම මට පිළිගන්න බෑ මේ සම්බන්ධයෙන් තොරතුරක් තාම ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලැබුණ නෑ කියන එක මම පිළිගන්න සූදානම් නෑ. මමම පෞද්ගලිකව මෙම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පෙරේදත් ඊයේත් කතා බහ කරලා ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් පෞද්ගලිකව ලබලා දීලා තිබෙනවා මේ වෙනකොට.
හරි, බොහොම ස්තුතියි. ඔව්, ඔබතුමාගේ
27 කතානායකතුමනි, මෙතුමාට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඔබතුමා හරි. මේ වාචිකව උපදෙස් දීම ප්‍රමාණවත් අන්නේ නැහැ. ඒ නිලධාරියා ඒ වැඩි කරපු මුදල ක්‍රියාත්මක කරන්නේ චක්‍රලේඛයක් හරහා. එහෙම නැත්නම් රෙගුලාසියක් හරහා. මේ දිස්ත්‍රික් ලේකම් වරුන්ට ප්‍රාදේශීය ලේකම් වලට යැවීම තුල එතකොට තමයි මේ වැඩි මුදල වැය කරන්න පුළුවන් වෙන්නේ. මම යෝජනා කරන්නේ බොහොම සරල දෙයක්. දැන් ඔබතුමා ওই වැඩි කරපු ප්‍රමාණයන් ක්‍රියාත්මක කිරීම සඳහා ওই කටින් කිව්වට නිලධාරින් ක්‍රියාත්මක
කරන්නේ
නෑ. පොඩ්ඩක් ඉන්නකො තාම මම දැන් සාක්ෂි අතුවන කියන්නේ. තාම ප්‍රාදේශීය ලේකම්ලට ඒ ලිඛිතව වැඩි කිරීම නෛතිකව ගිහිල්ලා නෑ. ඒක ලබා දෙන්නේ කියලා මං කියන්නේ. එච්චරයි.
ළඟතුන නිසා ප්‍රමාද වෙන්නේ.
හරි, මම මේ නෑ එමෙතුමා මට තව ඔබතුමා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට.
මේ 27 ඇතුලේ ප්‍රශ්නේ
විනාඩියක් මේක වැදගත් ප්‍රශ්නයක්. මම ඔබතුමාට මීට පෙරත් මම ඉල්ලීමක් කරා අර ඔබතුමන්ලා මේ පොදු සමාකාලය තුල නිත්‍යානුකූලව ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් වෙන්නට ඒ කාලේ දුන්නානේ 2024 අප්‍රේල් 20 සිට 2024 මැයි 20 දක්වා. ඉතින් අත්ත වශයෙන්ම හමුදා සේවයට බැඳීමෙන් අනතුරුව යම් විශේෂිත පුහුණුවක් ලද අයවලුන්ට මේක ලබා දීලා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම 2024 අප්‍රේල් 2 දිනට පෙර නිවාඩු නොමැතිව හමුදා සේවය වෙත වාර්තා නොකරන අයටත් මේ පොදු සමාකාලය තුළ ඉවත් වීමට අවස්ථාව ලැබිලා නැහැ. මේ විශේෂයෙන්ම මේ රාජ්‍ය අරමුදල් භාවිතයෙන් හදාරන ලද පාඨමාලාවන්ට අදාළව බැඳුම් කර අත්සන් කර ඇති මෙම අයවලුන් සූදානම් මේ මුදල් ගෙවීමක් සිදු කර හෝ හමුදාවෙන් ඉවත් වෙන්න. ඒ නිසා මේ අය ගැන සානුකම්පිකව හිතලා බලලා නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ඉහත සඳහන් පුද්ගලින් හට මෙම පොදු සමාව ලබා දෙන්නට කටයුතු කරන්න කියලා මම බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා නැවතත් වරක්.
ඔව් එමතුමා.
අර කතානායකතුමනි අපි දිසාපතිවරුන්ට මෙම චක්‍රලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙනවා. උන් එක්ක වාචිකව සාකච්ඡා කරලා තිබෙනවා. උන්ගේ ඉල්ලීම් අපි සියලු දේ සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් හමුදාවේ එක්සිකියුටිව් කමිටි එක ගත්ත තීන්දුවක් ගරු විපක්ෂ නායකතුමනි හමුදාව තියාගන්න හමුදාවේ අනාගතයේ වෙනුවෙන් ගත්ත තීන්දුවක්. ඒක නිසා මෙම තීන්දුව අපිට මේ වෙලාවේ වෙනස් කරන්න පුළුවන් කමක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. මේක තමයි ඇත්ත, මේක තමයි සත්‍ය. ඒ වගේම හමුදාවේ අනාගතය, හමුදාවේ පරිපාලනය වෙනුවෙන් හමුදාව ඇතුලෙන් ගත්ත තීන්දුවක් තමයි මේක. ඒක වෙනස් කරන්න රජයේ මේ වෙලාවේ සූදානමක් නැති බව මම කනගාටුවෙන් දැනුම් දෙනවා.
හරි, බොහොම ස්තුතියි.